ගරු විපක්ෂනායකතුමා යෝජනා විස්තර කරන්න කියලා. ඕඩර් ප්ලීස් මූලාසනය සඳහා ගරු සුදසන් දෙන පිටියන්ත.
ගරු විපක්ෂනායකතුමා,
ඉතාමත්ම චතුර කතිකත්වයකින් රටේ අධ්‍යාපනය මුහුණ දෙන අභියෝග පිළිබඳව රෝහිණී කවිරත්න මැතිනිය ඉදිරිපත් කරපු යෝජනාව ස්ථිර කරමින් නෙල්සන් මණ්ඩෙලා මැතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා, අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීම සඳහා ඔබට භාවිතා කළ හැකි බලවත්ම අවියයි. Education is the most powerful weapon which you can use to change the world. ඒ ප්‍රකාශය තහවුරු කරමින් අද අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබෙන අවිධිමත් අක්‍රමවත් වැඩපිළිවෙල සම්පූර්ණ සමූල ප්‍රතිසංස්කරණයකට ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්විය යුතුයි කියන එක මම ගරු ඇමතිතුමාට යෝජනා කරා. දැන් බොහෝ දෙනෙක් අධ්‍යාපනය ගැන කතා කරනකොට මුල්ලමාවි අධ්‍යාපනය අමතක කරලා කතා කරනවා. රෝහිණී කවිරත්න මැතිනිය ප්‍රමුඛ සමගි ජන බලවේගේ අපි මුල්ලමාවි අධ්‍යාපනයෙන් දරුවන්ගේ අධ්‍යාපනය ක්‍රියාත්මක විය යුතුයි කියන එක, විධිමත්ව ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. දරුවා ඉපදිලා 70%ක් මොලේ වර්ධනය වීම අවුරුදු 5 දක්වා සිද්ධ වෙනකොට ඒ කාලවකවානුව තුළ ක්‍රියාත්මක වෙන අධ්‍යාපනය මුල්ලමාවි අධ්‍යාපනය. වයස අවුරුදු 3ක් 5ක් අතර අධ්‍යාපනය. අපේ රටේ පෙර පාසල් 17,087ක් තිබෙනවා. ගුරුවරු 33,000ක් පමණ ඉන්නවා. තවත් විශාල ප්‍රමාණයක් සහාය ගුරුවරු ඉන්නවා. සිසු ජනගහනය 387,000ක් පමණ වෙනවා. හැබැයි මේ පෙරපාසල් අධ්‍යාපනය, එහෙම නැත්නම් මුල්ලමාවි අධ්‍යාපනය අපේ රටේ අවිධිමත්. ඒ ගැටලුවට අලුත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හරහා අපි විසඳුම් දෙන්නට බලාපොරොත්තු වෙනවා. යුනිසෙෆ් වාර්තා අනුව දූදරුවන් 20%ක් පෙරපාසල් අධ්‍යාපනයට යොමු වෙන්නේ නැහැ. මේ අධ්‍යාපනයේ තිබෙනවා බරපතල ප්‍රශ්න රැසක්. අරමුදල් ප්‍රමාණාත්මකතාවය. අපි දන්නවා අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් අරමුදල් අවශ්‍ය වෙනවා. ප්‍රාථමික, ද්විතීක, තෘතීක ඒ අධ්‍යාපන ශාස්ත්‍රයේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. බොහෝ විට අපි හිතනවා රාජ්‍ය ආදායම කියන ආයුධය උපයෝගී කරන, අවිය උපයෝගී කරගෙන මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් අරමුදල් ලබා ගන්න පුළුවන් කියලා. අපි විශ්වාස කරනවා රාජ්‍ය ආදායමට අමතරව ඔය සුපුරුදු රාමුවට කොටු වෙන්නේ නැතුව පිට පැනලා අලුත් ක්‍රමවේද හරහා අපි ඇත්ත වශයෙන්ම අධ්‍යාපනය දියුණු කරන්නට කටයුතු කරන්නට ඕන. එහෙම තමයි අපි සක්වල වැඩසටහන, සෞඛ්‍ය ශාස්ත්‍රය දියුණු කරන්නට හුස්ම වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම අපේ රජයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය නොවන පෞද්ගලික දානපති පරිත්‍යාගශීලී ශාස්ත්‍රය සම්බන්ධ කරගෙන අපේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට වැඩපිළිවෙල යොදා පාසල් අධ්‍යාපන කැපකරු ක්‍රම හරහා දානපතියත් පාසලත් නිදහස් පාසල් නිදහස් අධ්‍යාපනයේ පාසල් මම හිතන්නේ 10,096ක් කියලා කිව්වා අපේ ඇමතිතුමා. 41,00,000ක් අධ්‍යාපනය ලබනවා. දානපතියත් පාසලත් බද්ධ කරන පාසල් සංවර්ධන අධ්‍යාපන කැපකරු ක්‍රමයක්. හැම පාසලකටම භාරකාර අරමුදලක් ස්ථාපනය කරලා ප්‍රදේශයේ දානපතියන්ට උනන්දු කරවල ඒ අරමුදලට දායකත්වය ලබා දෙන. එසේ කරන දානපතියන්ට රාජ්‍ය බැදිහත් වීම තුළින් යම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. ඒ වගේම ඔබතුමා දන්නවා සිස්ටර් සිටි ට්වින් ප්‍රොසෙස් එක මෙරට පළාත් පාලන ආයතනයත් පිටරට පළාත් පාලන ආයතනයත් බද්ධ කරන වැඩසටහන. අපිට පුළුවන් ලෝකේ මුදල් අය කරන ලාභ ලබන පෞද්ගලික පාසල් 10096ක් අපේ රටේ රජයේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ත් එක්ක බද්ධ කරලා ඒ අය පිටරට ලබන ලාභෙන් කොටසක් අනිවාර්යයෙන්ම වෙන් කරන සමාජ සත්කාරක වැඩසටහන් කෝපරේට් සෝෂල් රිස්පොන්සිබිලිටි වැඩසටහන් ඒ වැඩසටහන හරහා අපේ පාසල් 10096කට උපකාර ආධාර ලබා ගන්න. ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගයේ අධ්‍යාපන වැඩපිළිවෙල තුළ අපි මේ ආකාරයට හැම විටම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපි අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම මෙච්චරයි කියලා කවදාවත් ඒ ඉලක්කය කරා යන්නේ නැතුව මේ රටේ ජනතාව අන්දවන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අලුත් වැඩසටහන් තුළින් නැවුම් වැඩසටහන් තුළින් අධ්‍යාපනයට අවශ්‍ය අරමුදල් ටික ලබා ගන්න. ඒ වැඩසටහන් තුන පමණක් නෙමෙයි තවත් නිර්මාණශීලී වැඩසටහන් ගණනාවක් අපි සම්පාදනය කරමින් සිටිනවා. සම්පත් බෙදී යාමේ විෂමතාවය බරපතල ගැටලුවක් බරපතල ප්‍රශ්නයක්. ඒක දීර්ඝ ලෙස කවිරත්න මැතිණිය විග්‍රහ කරා. ඇති හැකි පාසල් නැති බැරි පාසල් කියලා අද දෙකොට්ටාසයක් තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට අපි විසඳුමක් ලබා දෙන්නට ඕන. අපි විශ්වාස කරනවා මේ දේ කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි රාජ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න රටේ තියෙන පාසල් 10096ම සුහුරු පාසල් බවට පත් කරන්න. ඒකයි අපේ ප්‍රතිපත්තිය. ළඟම පාසල සුහුරු පාසල. අපේ පාසල සුහුරු පාසල. ඒ සුහුරු පාසල බවට පත් කරලා ඒ පාසල් වලට ලබා දිය යුතු සම්පත් එලෙසම ලබා දෙන ආකාරයට අපි ක්‍රියාත්මක කරන්නට ඕන. බරපතල මානව සම්පත් භෞතික සම්පත් විෂමතාවයන්ති වෙනවා. හෙට උදේ වෙනකන් කතා කරන්න පුළුවන් ගරු ඇමතිතුමා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ ඌනතාව පිළිබඳව. යටිතල පහසුකම් වලත් බරපතල විෂමතාවයක් තිබෙනවා. මම පහුගිය දවසක ගියා දෙහිඅත්තකණ්ඩියේ සඳුන්පුර විද්‍යාලයට. දෙමව්පියෝ ලක්ෂ 20ක් එකතු කරලා ශ්‍රවණාගාරයට අඩිතාලම් දාගන්නට කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම ඒක දෙමව්පියන්ගේ කාර්ය නෙවෙයි. නිදහස් අධ්‍යාපනයේ තුල අපි මේ සම්පත දූදරුවන්ට ලබා දිය යුතුයි. හොඳට මතක තබා ගන්න. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවුවත් අපි විශ්වාස කරනවා අධ්‍යාපනය මූලික අයිතියක්. ඒක මානව අයිතියක්. ඇත්ත වශයෙන්ම අපි ෆන්ඩමෙන්ටල් රයිට්ස් චැප්ටර් එක වෙනස් කරනවා. මොකද ෆන්ඩමෙන්ටල් රයිට්ස් චැප්ටර් එකේ තියෙන්නේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් විතරයි. අපි මේකට ඇතුල් කරන්නට ඕන ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, සෞඛ්‍යමය, අධ්‍යාපනික මේ යනාදී වශයෙන් ඒ අයිතිවාසිකම් ඒ සමාජයට බද්දුණු අයිතිවාසිකම් අපි ඇතුල් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී. පාසල් උපකරණවල මිල ඉහළ යෑම, පාසල් යන දූදරුවන්ගේ පෝෂණ තත්ත්වය දැන් බලන්න ගරු ඇමතිතුමනි, එදා 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම දිවාහාරය ලබා දුන්නා. දරුවන්ව වර්ගීකරණය කරේ නැහැ. 43 ලක්ෂයටම එක ආකාරයට සැලකුවේ. අද මොකද වෙලා තියෙන්නේ? අද දිවාහාරය දෙන්නේ 1-5 විතරයි. එතකොට 5-11 දරුවන්ට, 6-13 දරුවන්ට මං හිතනවා ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා අපි කොච්චර අමාරු වුණත් අනිත් ක්ෂේත්‍රවලින් මූල්‍ය කළමනාකරණය කරලා හරි මේ රටේ නිදහස් පාසල් පද්ධතිය අධ්‍යාපන පද්ධතිය පාසල් 10096 දූදරුවන් 41 ලක්ෂයට අපි දිවාහරි ලබා දෙන්නට ඕන. ඒ දේ අපේ රජයක් තුළ අනිවාර්යෙන්ම ලබා දෙනවා. ඒක අනිවාර්යෙන්ම අපේ ප්‍රතිපත්තිය. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපනයේ මානව සම්පත ගැන කවිරත්න මැතිණිය හොඳ විග්‍රහයක් කළා. කවුරු කොච්චර කතා කරත් අධ්‍යාපනයේ පරිවර්තනයක් වෙන්නට ඕනේ කියලා මේ මානව සම්පතේ ඒ රාජකාරියේ ආත්ම තෘප්තිය ශක්තිමත් කරන්නේ නැතුව අපිට ඒ කර්තව්‍යෂ්ඨ කරන්නට බෑ. විශේෂයෙන්ම අපි බැලුවොත් අධ්‍යාපන ශාස්ත්‍රයේ අනධ්‍යන ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, ගුරු සංවර්ධන නිලධාරි, අධ්‍යාපන පරිපාලක. මෙන්න මේ අංශ හතේ තියෙන ප්‍රශ්න ගැටළු වලට තිරසර විසඳුම් ලබා දෙන්නට ඕන. ඇත්ත වශයෙන්ම අර තාක්ෂණ කමිටුව ස්ථාපනය කළ වැඩ කටයුතු කරා නම් මේ අධ්‍යාපනයේ මානව සම්පතේ තිබෙන විෂමතාවයන් ඌනතාවයන් විසඳන්නට අපි බොහෝ දුරට හැකියාව ලැබෙනවා. අනධ්‍යන ශේෂ්ත්‍රයේ ස්ථිර කර ගැනීමේ ප්‍රශ්නේ, වැටුප් ප්‍රශ්නේ, උසස් වීම ප්‍රශ්න, මේවට විසඳුම් ලබා දෙන්නට ඕන. අපි එතුමන්ලත් එක්ක, ඔබතුමත් එක්ක සාකච්ඡා කරා. ගුරු ශේෂ්ත්‍රයේ අපි හැමෝම පිළිගන්නවා ගුරු ශේෂ්ත්‍රයේ වැටුප් විෂමතාවයක් තියෙනවා. ඒ නිසා තමයි දීමනාවක් දීලා දීමනාවෙන් තුනෙන් එකක් ලබා දුන්නේ. අපි යෝජනා කරනවා ගරු අමාත්‍යතුමනි, මේ රටේ 41,00,000 දූදරුවන් වෙනුවෙන් ඒ විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරන අපේ රටේ ගුරු බවතුන් 241,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගේ දීමනාවේ ඉතිරි තුනෙන් දෙක ලබා දෙන වැඩපිළිවෙලකට ඔබතුමන්ලා ප්‍රවේශ වෙන්නට ඕන. මං ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ කතාවේ කාලසටහනක් සහිතව මෙන්න මේ කාලවකවානුව වෙනකොට අපි ඒක ක්‍රියාත්මක කරනවා කියන එක ඉදිරිපත් කරන්න. කොහොමටත් අපි ඒ කාර්යය අපේ රජයක් තුළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. විදුහල්පති වැටුප් විෂමතාවේ ගරු ඇමතිතුමනි, මොන ලෝකෙද ප්‍රොමෝෂන් එකක් ලැබෙනකොට තනතුරෙන් වැටුපෙන් ඩිමෝෂන් එකක් ලැබෙන්නේ? අපේ විදුහල්පති නැන්න සමාවෙන්න, මේ නැන්න මගේ 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 නැන්න මට කතා කර, මගේ කතාව පස්සේ ඔබතුමා උත්තර දෙන්න. බාධා කරන්න එපා, බාධා කරන්න එපා. නැන්න මට බාධාවක්, මට බාධාවක්, මට බාධාවක් නැන. මට මෙහෙමයි, මේ මම මෙහෙම කියන්නම්කෝ මේ ප්‍රශ්නෙට
ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාට තව විනාඩි දෙකක් කාලය
තියෙනවා. නැන්න මට ටයිම් දෙන්න, බය වෙන්න එපා. ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? ඔබතුමා දෙන්න ස්තුති. අන්න ඇමතුමා දෙනවා. මොකද මේ මේ සම්ප්‍රදායකනුව මේ විපක්ෂ නායකට වෙලාව ප්‍රශ්න පොඩක් උගන්නන්න.
ඔබතුමාට මේ විනාඩි 13 කාලයක් වෙන් කළ තියෙනවා ඔබතුමා.
සම්ප්‍රදාය උගන්නන්න. මම ඔබතුමාට කියන්න කැමති, හරිනේ? දන්නවනේ? හරි. හොඳයි. දැන් ඊට ගත්තනේ. විශේෂයෙන්ම මම කියන්න කැමති, කොහෙද ප්‍රොමෝෂන් එකක් හම් වෙනකොට වැටුපෙන් ඩිමෝෂන් නැල්ල ලැබෙන්නේ? එනිසා විදුහල්පති වැටුප් විශ්ම නැහැ. මම කියන්න ඕනේ. දැන් ඔබතුමා කියනනේ, ඔබතුමා ජීඑල් පීරි සමතුමා ගැන කතා කරන, මම ඇත්ත කියන්නම්කෝ. මන් දික් කරගන්න ඇඟිල්ල මට. මේ අපි හැමෝම වග කියන්නට ඕන මා ඇතුළුව. හරි. ඔව්, එහෙම තමයි. එහෙම තමයි. මේක නිකන් මේ 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 අපි කතා කරන්න යන්නේ, මේක මේ මේ එක්කෙනෙකුට දෙන්නෙකුගේ ප්‍රශ්නයක් කියලා. මමත් වග කියනවා. දැන් මම වගකීම් බාර ගන්නකෝ. අනිත් අය වගකීම් බාර ගන්න කැමති නැහැනේ. මම බාර ගන්නවා. හරි. මගේ වගකීම් මම බාර ගන්නවා. මේ අපි හැමෝම වග කියන්නට ඕන. විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දෙන්නට ඕන. ගුරු උපදේශක ශේෂ්ත්‍රයේ වර්ධන කටයුතු ක්‍රියාත්මක කරලා නැහැ. ඒ වර්ධක වැඩසටහන ක්‍රියාත්මක කරලා නැහැ. ඔබතුමත් එකඟ වුණා. නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අධ්‍යාපනඥ ශේෂ්ත්‍රයේ වැටුප් ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම සංවර්ධන නිලධාරී ශේෂ්ත්‍රයේ ගරු ඇමතිතුමනි, මේ රටේ 40,000ක ගුරු හිඟයක් තිබෙන මොහොතක අපේ රටේ අධ්‍යාපනයේ නිත්‍ය නිලධාරීන් සහ ඇත්ත වශයෙන්ම සංවර්ධන නිලධාරීන් අති විශිෂ්ට සේවාවක් කළා. කෝවිඩ් කොරෝනා සමයේ සහ අද දවසේ මේ අධ්‍යාපනය කඩා වැටෙන්නට නොදී ඒ විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරපු 22,000ක් සංවර්ධන නිලධාරීන් අපිට නිකන් කරකවලා අතාරින්න බෑ. අපි මානුෂීය ලෙස ඒ අයගේ හඬට සවන් දෙන්නට ඕන. කරුණා කරලා ඒ අයවත් ස්ථාපනය කිරීම පිළිවෙලකට ක්‍රියාත්මක කරන්න. රෝහිණී කවිරත්න මැතිනිය පිරිවෙන් ගුරු ප්‍රශ්නය ගැනත්, ඒ වගේම අනධ්‍යන සේවයේ මූරකරුවගේ ඉඳලා කම්කරුවගේ ඉඳලා ප්‍රශ්න ගැනත් කතා කරා. ඔබතුමා දන්නවද, දැන් ඔබතුමා මට ඇහුණ කියනවා මේ ස්වේච්ඡා කරපු පමණින් ගුරුවරු වෙන්න බැහැයි කියලා, අනිවාර්යයෙන්ම උපාධියක් තියන්නට ඕනේ කියලා. දැන් මට කියන්න, අනධ්‍යන සේවයේ උපාධි ධාරීන් කොච්චර ඉන්නවා? අනධ්‍ය පොඩක් බාධා කරන්න එපා. මගේ කතාවෙන් පස්සේ ඔබතුමා උත්තර දෙන්න. මගේ කලබල වෙන්න එපා. ඔබතුමයි මාගේ මිත්‍රයෝ. නෑ මට අද සක්වල වැඩ සටහනක් තියෙනවා යන්න නෑ හරි හරි මං ඒක නෑ නෑ මම 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 මේ YouTube එකේ බලන්න ඔබතුමාගේ සම්පූර්ණ කතාව මට ඇත්ත කතා කරන්න ඕන මේ අද අපි බින්ගිරියේ සක්වල වැඩ සටහන කරනවා ඔබතුමා දන්නවනේ අපි වැඩ කරන විපක්ෂයක් නේ කයිවාරුව විතරක් නේ අපි වැඩ කරනවා හරි මම ඔබතුමාට කියන්න කැමති බාධා කරන්න එපා මං ඔබතුමාට කියන්න කැමති විශේෂයෙන්ම දැන් ඔබතුමා කියවනේ ස්වේච්ඡා කියලා වුණු පළියට ගුරුපත් වින්දෙන්න බෑ උපාධි දහරින් මාස්ටර්ස් ගත්තු කට්ටිය ඉන්නවා කම්කරුව හැටියට මුරකරුවන් හැටියට අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කරුණා කරලා අන්න ඒ අයටත් ඉනිමඟක් හදන්න අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ යා යුතු තැනට මෙරිටොක්‍රසි මෙරිට් බේස්ඩ් ඒ කියන්නේ හැකියාව තුළ ක්‍රියාකාරීත්වය තුළ ඉදිරියට යන්න ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි අපේ රටේ කොහොමද විෂය නිර්දේශය හදන්නේ මොකක් පදනම් කරගෙන දැන් දියුණු ලෝකයේ රටවල්වල විෂය නිර්දේශය හදන්නේ ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුම සැපයුම අනුව අපේ රටේ කොහොමද හදන්නේ කවුද සිලබා එක කරිකියුලා එක හදන්නේ මොකද්ද නැෂනල් මොකද්ද ඉන්ස්ටිටියුට් ඔෆ් එඩියුකේෂන් NIE ද මොකද්ද පදනම ඇත්ත වශයෙන්ම අපි මේකේ සම්පූර්ණ සංශෝධනයක් කරන්නට ඕන අපේ රෝහිණී මැතිණිය කිව්වා වගේ විශේෂයෙන්ම අපිට බෑ මේ සම්ප්‍රදානුකූල මේ පහේ ශිෂ්‍යත්වය ඕ ලෙවල් ඒ ලෙවල් මේ ඔක්කොම කටපාඩම් රෝට් ලර්නින් පැරට් ලර්නින් ගිරා පෝතක කටපාඩම් ක්‍රමය හැබැයි අද ප්‍රායෝගික යථාර්ථය මොකක්ද අපි දැනගන්නට ඕන තියරීස් දැනගෙන න්‍යායන් දැනගෙන ඒවා ඇප්ලයි කරලා විසඳුම් ලබා ගන්න ප්‍රොබ්ලම් සොල්වර්ස් ප්‍රශ්න විසඳන්නන් බිහි කරන්නට ඕන ප්‍රශ්නයක් ඇනලයිස් කරලා ඒවට උත්තර සපයන්නන් බිහි කරන්නට ඕන මොකද කටපාඩම් කරන්න දෙන්නේ අද ඔක්කොම මේකේ තියෙනවා අපි දැනගන්නට ඕන තියරීස් ඇප්ලයි කරලා ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම දැන් මේ ගුරුහිඟියක් වෙනවා 40,000ක මේ ගුරුහිඟිය තුල මේ පුදුමාකාර ලෙස මේ පළාත් සභාව පිස්සු නටනවානේ ගරු ඇමතුමනි ඒ අයට හරියට උපාධිධාරී ගුරු බඳවා ගැනීම ගැසට් එක ගහගන්න බෑ ගැසට් එක ගහගන්න බැරි අධ්‍යාපන පරිපාලනයක් මේ පළාත් සභාවල තියෙන හැම තැනකම අච්චාරු කරගෙන හැම තැනකම විනාශ කරගෙන උතුරට ගියත් එකයි උතුරු මැද ගියත් එකයි දකුණට ගියත් එකයි මේ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් එහෙම නැත්නම් මේකට සම්බන්ධ නිලධාරීන් මේ ගැසට් එක ගහපු එක සම්පූර්ණයෙන්ම විනාශ කරගෙන තියෙයි. ඔබතුමත් ඒක දන්නවා. ඉතින් මේකට විසඳුමක් අවශ්‍යයි. මේ අධ්‍යාපන බලධාරීන්ගේ වැරදිවලට ඒ උපාධිධාරී ගුරුවරුන් පලි නැහැ. ඒ නිසා පැහැදිලි වැඩපිළිවෙලක් මේ උපාධිධාරී ගුරුපත් වීම ලබා දීමට කටයුතු කරන්න. ඒ වගේම ඇත්ත වශයෙන්ම අපේ රටේ දූ දරුවන්ට නිසි කාලයට නිසි වේලාවට විභාග ටිකෙන මෙන්න මේ ගැටලුවටත් විසඳුමක් ලබා දෙන්නට ඕන. ඒ වගේම මම අහන්න කැමතියි. ජාතිය ආගම ස්ත්‍රී පුරුෂ භාවය කේන්ද්‍ර කරගෙන පාසල් වර්ගීකරණය කිරීම ගැන අපි තවදුරට හිතන්නට ඕන. භාෂා ප්‍රතිපත්තිය ගැන අපි හොඳට හිතන්නට ඕන. දැන් දන්නවනේ අපේ රටේ කණ්ඩායමක් ඉන්නවා සිංහල පමණයි කියලා. මොකෝ 41 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට අර 10,000 පාසල් 10,096 41 ලක්ෂ පාසල් දූ දරුවන්ට සෙතක් වෙනවද සිංහල පමණයි කියලා. එහෙම සිංහල පමණයි කියලා කියන්නේ ජනාධිපති පුටුව ගැන හිත හිත. හැබැයි දරුවන්ට සෙතක් වෙන්නේ නැහැ. එහෙම කියනකොට තවත් කට්ටියක් කියනවා හරි කවුරු අහගෙන හිටියත් කමක් නැහැ ප්‍රශ්නේ මගේ මතේනේ මට නිදා භාෂණේ නිදහස තියෙනවනේ. තවත් කට්ටියක් කියනවා දමිල පමණයි කියලා. එතකොට දමිල පමණයි කියන්නේ මොනවටද? ඒ මොකද මේ පාර්ලිමේන්තුවට තියෙන ආසාවට. දරුවෝ 41 ලක්ෂ ගැන හිතාගෙන නෙවෙයි. ඒ නිසා පැහැදිලිවම කියන්නට ඕන ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දිය යුතුයි. අපේ රටේ පාසල් 10,096 මානව සම්පත් ඌනතාවයන් වලටත් භෞතික සම්පත් ඌනතාවයන් වලටත් විසඳුම් සපයමින් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දෙන යුගය අපි ආරම්භ කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනිවාර්යයෙන්ම කරන්නට ඕන. මේක සිංහල පමණයි දමිළ පමණයි කියලා හරියන්නේ නැහැ. 41 ලක්ෂයක් දූ දරුවන් අනාථ භාවයට පත් වෙනවා. science, technology, English, engineering, maths, medicine, law, information technology, computer science, environmental science, management sciences. මෙන්න මේ ශේෂ්ඨ තමයි ලොව වැඩිම ඉල්ලුම තියෙන ශේෂ්ඨ තාක්ෂණ ශේෂ්ඨය කේන්ද්‍ර කරගෙන අපි ඉදිරියට යන්නට ඕන. දැන් ඔබතුමාම දන්නවා පාසල් 10096ක් තියෙනවනේ. ඒ ලෙවල් ලබා දෙන්නේ 3000කින්. ඒිනුත් සයන්ස් ස්ට්‍රීම් එක මැත් ස්ට්‍රීම් එක 980යි. 10%කට වැඩි අඩුයි. මේ අපේ රටට මෙහෙම යන්න පුළුවන්ද? මෙහෙම පුළුවන්ද ලොව ජයග්‍රහණය කරන්න? අනිත් එක දැන් ඔබතුමා දන්නවා අපේ නායක කාරකාදීන් හොඳ 5-star hotels වලට ගිහිලා 7-star hotels වලට ගිහිලා කියනවා digital විප්ලවයක් ඇති කරනවා. ඉතින් digital විප්ලවයක් ඇති කරනවා නම් ගරු ඇමතිතුමනි ඇයි information technology 6-13 විෂයක් කරලා තියෙන්නේ? ඒක 1-13 වෙන්නට ඕන. මං කියනවා මූලික අධ්‍යාපනයේ පෙරපාසලෙත් දෙන්නට ඕන. කොහොමද 6-13 කරගෙන අපි යන්නේ digital ආර්ථිකයකට? කොහොමද අපි යන්නේ digital පරිවර්තනාත්මක යුගයකට, විප්ලවයකට? මොන බොරු කතාවද? ඔක්කොටම ඉස්සලා 1-13 කරන්න. 1-13 කරා විතරක් මදි. ඉගෙනීම් කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් කරන්නට ඕන. සහ IT compulsory subject එකක් කරන්නට ඕන. හැබැයි මම මේ කියන්නේ මේ දේ කරන්නට පෙර භෞතික සම්පත්, මානව සම්පත් ඌනතාවයට අනිවාර්යෙන්ම විසඳුමක් ලබා දෙන්නට ඕන. ඒ වගේම මම විශේෂයෙන්ම කතා කරන්න කැමති වෘත්තිය පිළිබඳව අධ්‍යාපනය. අපි අධ්‍යාපනයේ ඇතුලේ entrepreneurship ගේන්නටත් ඕන. අපි අදහස් කරනවා 1 million new business startups. 10 ලක්ෂයක් නව ව්‍යවසායකින්. ව්‍යවසායකත්වයේ පිළිබඳව පාසලේ දූදරුවන්ට අවබෝධයක් ලබා දෙන්නට ඕන. ඒ හැඩගැස්වීමක් කරන්නට ඕන. අපි ඒ වෙනස අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම අධ්‍යාපනයේ අද බරපතල බෙදීමක් තිබෙනවා. කී දෙනෙක් A-level විභාගයට පෙනී සිටිනවද? කී දෙනෙකුට විශ්වවිද්‍යාල වරම් ලැබෙනවද? කී දෙනෙකුට ඒ වරම අහිමි වෙනවද? 104යි. පැහැදිලිවම අනිවාර්යයෙන්ම නිශ්චිතව මම කියා සිටිනවා. නිදහස් අධ්‍යාපනය තමයි අංක 1. පාසල් 10096 ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරලා නවීකරණය කරලා දියුණු කරලා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් මේ රටේ සිසු පරපුරට අනෙකුත් විකල්ප අධ්‍යාපන අවස්ථා ලබා දෙන්නට ඕන. ඒ ඔප්ෂන් එක තියෙන්නට ඕන. ඒ ඔප්ෂන් එක නැති කිරීම තුළ අපේ රටට අහිමි වෙලා තිබෙනවා විශාල සම්පත් ප්‍රමාණයක්. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති 2021-22 අධ්‍යයන වර්ෂයේ විතර පොඩ්ඩක් නිකන් හිතන්න ආදායම් හැටියට අධ්‍යාපනයෙන් විශාල මුදලක් උපයන රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ ආදායම ලබලා තිබෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 32 2021-22 අධ්‍යයන වර්ෂයට විතර. එතකොට එක්සත් රාජධානිය 2021-22 උපයලා තියෙනවා පවුම් බිලියන 41.9 billion pounds. ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන 25.5 2022 උපයලා තිබෙනවා. කැනඩාව කැනේඩියන් ඩොලර්ස් 22.3 billion උපයලා තිබෙනවා. ජර්මනිය 458,000කට වැඩි ඉන්නවා ජාත්‍යන්තරයේ ඒ ශිෂ්‍ය පරපුර. ෆ්‍රන්සේ 400,000කට වැඩි ඉන්නවා. ඇයි අපිටත් බැරි ඒ අධ්‍යාපනයේ ඔප්ෂන් එක අපේ රටේ දූදරුවන්ට ලබා දෙන්න? ඇයි අපේ රටත් අධ්‍යාපනයෙන් ආදායමක් ලබන, විදේශ විනිමය හොයන විදේශීය රටවල සිසු දූදරුවන්ටත් අධ්‍යාපන ලබා දෙන අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් කරන්න බැරි ඇයි? අනිවාර්යෙන්ම අපි එතනට යන්නට ඕන ගරු අමාත්‍යතුමනි. ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙන් විදේශ විනිමය ඉපයන අවස්ථා තිබෙනවා. විදේශ සාකා මණ්ඩප සහ අන්තර්ජාතික අධ්‍යාපන සංවර්ධනය අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ජාත්‍යන්තර ශිෂ්‍ය වෙළඳපළ පුළුල් කිරීම තුළින් අපිට ඒ තැනට යන්නට පුළුවන්. EdTech සහ මාර්ගගත ඉගෙනුම Education Technology and Online Learning හරහා වෘත්තිය පුහුණු සහ නිපුණතා සංවර්ධනය හරහා පුද්ගලික අංශ ආයෝජනය හරහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරත්වය හරහා අපිට පුළුවන් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම අපේ තිබෙන්නට ඕන හෝලිස්ටික් එඩියුකේෂන් අප්‍රෝච් එකක්. චිත්ත වේගීය බුද්ධිය පිළිබඳව අවධානය යොමු කරන්නට ඕන emphasis on emotional intelligence. ව්‍යාපෘතිපාදක ඉගෙනුම project based learning මේ නව ක්‍රමවේදවලට අපි යන්නට ඕන. lifelong learning and skills development. digital සහ තාක්ෂණික සාක්ෂරතාවය. ලෝක පුරවැසි අධ්‍යාපනය. අන්තර්විෂය ධාරාගත ඉගෙනුම් මොඩියුලය. ඇත්ත වශයෙන්ම මේ අධ්‍යාපනය තුළ පුදුම අවස්ථාවක් තිබෙනවා අපේ රටට ඩොලර් රුපියල් ආදායමක් ලබා ගන්න. හැබැයි මම එකක් කියන්න කැමතියි. අපේ ප්‍රතිපත්තිය වියුත්තේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරමින් මේ ගමන ක්‍රියාත්මක කිරීමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා අවසාන වශයෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය කක්ෂේදුකරණය සඳහා වූ වැඩසටහන. Program for International Students Assessed PISA වැඩසටහන. අපි මේ වැඩසටහනේ ශ්‍රේණිගත කිරීම වලට ඇතුළත් වෙන ආකාරයට අපේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්නට ඕන. මේක ක්‍රියාත්මක වෙන්නේ OECD Organization for Economic Cooperation and Development ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය. මේක ක්‍රියාත්මක කරන්න අවුරුදු 15ක් වූ සිසුන්ගේ කුසලතාවය හා දැනුම පරීක්ෂා කිරීම තුළින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා ඒක බෙන්ච්මාර්ක් එකක් වෙනවා රටේ සිසු පරපුරේ දක්ෂතාවය වර්ධනය කරන්නට, නිපුණතාවය වර්ධනය කරන්නට, හැකියාව වර්ධනය කරන්නට. සිංගප්පූරුව මේ PISA කියන PISA වැඩසටහන ඉතාමත්ම ප්‍රතිඵලදායී ආකාරයට ක්‍රියාත්මක කරනවා. අපේ රට තුලත් අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන ආකාරයට අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නට ඕන. ඒ වගේම රජය තීන්දුව කළා තිබෙනවා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරන්න. මම අහන්න කැමතියි ඒවයි අපහැදිලි තන් රැසක් තිබෙනවා. අධ්‍යාපනයේ ඒක පළාත් සභා හරහාද, මධ්‍යම ආණ්ඩු හරහාද, කොයි ආකාරයටද ඒක ක්‍රියාත්මක කරන්නේ? ඒ වැඩසටහන තුළ අඩුපාඩුකම් රැසක් තිබෙනවා. මතක තබා ගන්න මොන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරා. නිදහස් අධ්‍යාපනයේ රැකගෙන තමයි අපි මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට ඕන. අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ තත්ත්වය අතිශයින්ම ඛේදනීයයි. අද මේ වෙනකොට අනධ්‍යන ඒ ස්ට්‍රයික් එක නිසා බරපතල ප්‍රශ්න ගැටලු රාශියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මම අතිශයින්ම පක්ෂයි විශ්වවිද්‍යාලයේ සිසු ජනගහනය වැඩි කරන එකට. හැබැයි සිසු ජනගහනය වැඩි කරනකොට මානව සම්පත, භෞතික සම්පත ලබා දීලා වැඩි කරන්නට ඕන. එහෙම කරේ නැ පෞගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවක් බවක් නැතුව සිසුන් ඇතුල් කර ගැනීම වැඩි කරා, පහසුකම් වැඩි කරන්න නැතුව. මොකද වෙන්නේ එතකොට? ස්ටූඩන්ට් ටීචර් රේෂෝ එක, ශිෂ්‍යයා ගුරු අනුපාතය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළින් අපේ රටේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වලින් පහළටම යනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි විශ්වවිද්‍යාල කාඩර් එක. ඇත්ත වශයෙන්ම 11,000ක් 12,000ක් වෙන්නට ඕන. නමුත් ඇත්ත වශයෙන්ම කාඩර් එක මම හිතන්නේ 8,000යි. 8,000කින් 6,000ක් පමණ ඉන්නේ. 6,000ක් එකලොස්දහක් ඉන්නව විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල මේ 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 ඇකඩමික් කාර්ය මණ්ඩල 11,000ක් ඉන්නව. Is that so? Is it true? ගරු ඇමතුමා. මහාචාර්ය, කතිකාචාර්ය, ආචාර්ය ඔක්කොමලම 11,000ක් ඉන්නව. වගකීමෙන් කියන්නේ. හරි, contract basis. Right, okay. එතකොට එහෙනම් මම හිතන්නේ මේ මම කිව්වේ බොරුවක්. මේ සිසු ආචාර්ය අනුපාතය අඩු වෙලා නැහැනේ. එහෙනම් ඉතින් ශ්‍රේණිගත කිරීම වලින් කොහොමද අපේ රට පල්ලෙහාට යන්නේ? වෙන දේවල් නිසා. හරි 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 හරි. මම නෑ නෑ ඔබතුමානි කැබිනට් ඇමති මං ආමන්ත්‍රණය කරන්නේ කැබිනට් ඇමතිතුමා. ඉතින් මම පැහැදිලිව ඔබතුමාට කියන්න කැමතියි අපේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අඩුපාඩුකම් රැසක් තිබෙනවා. ආචාර්ය මහාචාර්ය කතිකාචාර්යවරුන්ගේ බරපතල හිඟයක් තිබෙනවා. මම ඇත්ත වශයෙන්ම කියන්න කැමති මේ බ්‍රේන් ඩ්‍රේන් බුද්ධි ගලණය පාලනය කරන්නට යම් වැඩපිළිවෙලක් උපදමල්ල ක්‍රියාත්මක කරන්නට උන අපි දන්නවා తాවකාලිකව යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඊට වැඩිය වඩාත් විධිමත් වැඩසටහනක් මේ රටේ උගතුන් බුද්ධිමතුන් මේ රටේ රඳවා ගන්නට ඒ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් බොහොම පැහැදිලිවම මම ඔබට කියන්න කැමතියි අපේ රජයක් තුළ අධ්‍යාපනයේ සැබෑ පරිවර්තනාත්මක යුගය අපි නිර්මාණය කරනවා. අපි නිදහස් අධ්‍යාපනය වඩ වඩාත් ශක්තිමත් කරනවා, නූතනවාදී කරනවා, ප්‍රතිසංස්කරණය කරනවා. රටේ තියෙන අධ්‍යාපන බෙදීම බොහොම පැහැදිලි ඉන්නේ ගරු ඇමතුමා. ඕසි ස්කූල් එකට, කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට, එලිසබත් මොයේකට යන දරුවගේ, අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ දරුවගේ, ඒ දරුවෝ දෙන්න වෙන වෙනම දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා රැකියා අවස්ථාවකට යනකොට ඉන්ටර්විව් එකේදී ඉංග්‍රීසි වලින් මම මේ කතා කරන්නේ ඉංජිනේරු ශාස්ත්‍රය ගැනවත්, වෛද්‍ය ශාස්ත්‍රය ගැනවත්, තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ගැනවත්, පරිගණක විද්‍යා ශාස්ත්‍රය ගැනවත් නෙවෙයි. මම මේ කතා කරන්නේ කලා ශාස්ත්‍රය පිළිබඳව. මම ඔබතුමාගේ ගහන්න කැමතියි. අද රැකියා විරහිත උපාධිධාරීන් කොච්චර ඉන්නවද? අද 50,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. 50,000කට වැඩි උපාධිධාරීන් පෞද්ගලික ආයතනවල ගිහිල්ලා රස්සා ඉල්ලනකොට කියනවා ඔබගේ අධ්‍යාපනය අපේ ආයතනයේ රැකියා කරන්නට සුදුසු නැහැයි කියලා. ඒ විදිහේ මේ රටේ තරුණ පරපුර, දරු පරපුර අනාථ කරන අධ්‍යාපන ක්‍රමයකින් අපිට වැඩක් නැහැ. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ඕන. ඒ වගේම මේ අධ්‍යාපන ක්‍රමය තුළ සිසු පරපුරට විකල්ප අධ්‍යාපන අවස්ථා ඒක ලබා දෙන්නට ඕන. මම නම් ඒක කිව්ව හැටියේ මඩ ගහන්න පටන් ගනි පෞද්ගලීකරණය කරනවායි කියලා. පෞද්ගලීකරණය කරනවායි කියලා මඩ ගහන ඇත්තොන්ගේ දූ දරුවන් ඔක්කොම යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට. ඒ ඔක්කොම යන්නේ ඕවර්සීස් යුනිවර්සිටිස් වලට. ඒවට ගිහිල්ලා උපාධි අරගෙන තමන්ගේ දරුවත් එක්ක පින්තූරේ දාගන්න එක හොඳයි. නිදහස් අධ්‍යාපනය නවීකරණය එක හොඳ නැහැ. ඉතින් මේ වගේ දෙබිඩි දිව දෙකේ ගමනක් අපි නම් යන්නේ නැහැ. පැහැදිලිවම කියනවා රාජ්‍ය අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ඕන. හැබැයි මේ රටේ පාසල් දරු පරපුරට, සිසු පරපුරට වෙනත් විකල්ප අධ්‍යාපන අවස්ථා පිටලට නෙවෙයි අපේ රට තුළම ලබා දෙන්නට ඕනේ කියන එක ප්‍රකාශ කරමින් මගේ අදහස් ඉදිරිපත් කිරීමත් අපේ කවිරත්න මැතිණිය ඉතාමත්ම චතුර ලෙස ඉදිරිපත් කරපු යෝජනා විස්තර කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ස්තුති විපක්ෂනායකතුමා. මේ ළඟට ගරු සභානායකතුමා ඔබතුමාට විනාඩි 36ක කාලයක් තියෙනවා.
යා
විනාඩි 36ක කාලයක් තියෙනවා.
ඕකේ ඕකේ. ගරු මුලාසුන්ඩ මන්ත්‍රීතුමනි, කාලීන මාතෘකාව පිළිබඳව ගරු රෝහිණී කවිරත්න මැතිණිය ඉදිරිපත් කරපු කල්තැබීමේ යෝජනාව පිළිබඳව අධ්‍යාපන ඇමතිවර හැට මෙවර මම මේ අමාත්‍යංශයේ භාරගත් අවස්ථාවේ සිට මේ දක්වා කරපු වැඩ කොටසත් අපි ඉදිරි කාලය තුළ සමස්තයක් හැටියට මේ සඳහා ගනු ලබන වැඩපිළිවෙළ සැකවෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. 2022 ජූනි මාසයේ ආරම්භ වන විට රටේ පැවති සත්‍ය අනුව තමයි එදා මේ අමාත්‍යංශය අපි මුහුණ ගත්තේ. එදා තිබුණ තත්ත්වය තමයි COVID-19 නිසා 2021 ගුරු විදුහල්පති වෘත්ති ක්‍රියාමාර්ග හා ඉන්පසු ඇති වූ අරගලත් එක්ක දැඩි පසුබෑමකට ලක් කළ තිබුණේ අධ්‍යාපන ක්ෂේත්‍රය. ශිෂ්‍යත්ව විභාග, සාමාන්‍ය පෙළ විභාගය, අපසු උසස් පෙළ විභාගය, උත්තරපත්‍ර පරීක්ෂාව, ප්‍රතිඵල නිකුත් කිරීම මාස 6න් එහාට කල් ගිහිලා තිබුණා. ප්‍රායෝගික පරීක්ෂණ තියාගන්න බැරුව හිටියා. විභාග කාලසටහන්, පාසල් වාරසටහන් ගැලපුණේ නැහැ. මේ සභාවෙම ഘോഷාව නිසා අපිට සිදු වුණා විභාග කල් දාන්න. දැන් ඊළඟට 19 සිට ගුරුවරුන්ගේ වෘත්තීය පුහුණු සැසි තිබිලා නැහැ. සියලු බඳවා ගැනීම නවත්තලා තිබ්බේ. මේ අපි බාර ගන්නකොට තිබුණු தত্ত্বය. ඒ වෙන විටත් පැවති ගුරු හිඟය විශ්‍රාම යාම නිසා වයස 65 60ට ගෙන ආපු නිසා 19 20 තවත් තීව්‍ර වුණා. නව බඳවා ගැනීම වලට මුදල් ප්‍රතිපාදන තිබුණේ නැහැ. වැටුප් ගෙවේ බොහොම අමාරුයි. පළපොත් නිලැඳුම් දිවහර දීමේ වැඩසටහනක් තිබුණේ නැහැ. වැඩ පිළිලක් තිබුණේ නැහැ. ඊළඟට පාසල් යන්න බස් රථවලට වෑන් රථවලට ඩීසල් තිබුණේ නැහැ. ඒ නිසා පාසල් සතිගණන් වහලා තිබුණා. උත්තරපත්‍ර පරීක්ෂාවට යන්න ගුරුවරුන්ට පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා පෙට්‍රල් ගහගන්න බෑ පොලිමේ ඉන්න උනා. මම මේ කියන්නේ දතුමුණු තැන පැය 14ක් විදුලිය කපලා තිබ්බා. හරි. ඊළඟට ළමයින්ට ඔන්ලයින් කරන්න විදිහක් නැහැ. මොකද ඔන්ලයින් කළත් කරන්ට් එක නැහැ. ඊළඟට දොරබැහැර ළමයි ආසන්න පාසලට අනුයුක්ත කරන්න සිදු වුණා. ප්‍රවාහනය නැති නිසා. නිලඳුන් දෙන්න වැඩපිළිවෙලක් නැහැ. ඩෙස්පුටු අලුතෙන් එකක්වත් හදලා තිබුණේ නැහැ අවුරුදු පහකින්. විදුහල්පතිවරුන් 2019 විභාගේ තියලා මම දෙනකම් පත්තිම් දීලා තිබුණේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන ගැන කියමින් හිටිය මිසක් කිසි දෙයක් උනේ නැහැ. හැබැයි දැන් මේ ඔක්කොම ටික කරන්න බැරි වෙච්ච ඇතම ඔබලා ඔබතුමන්ලගේ පැත්තෙම පළවෙනි බැලියේ ඉන්නේ. ඔය විපක්ෂ නායකතුමා කියපු කරුණු වැඩි හරියට උත්තර දෙන්න ඕනේ එතුමන් නැගිටලා ගියා. මම හිතුවා එතුමා ඉඳී කියලා මෙතන. ඔව්. අවුරුදු දෙකම ආරක්. ඊළඟට මම ඊට වඩා කියන්නේ නැහැ ගැන. දැන් උසස රිෆෝම් වෙන්න වෙලාවක් නැහැ අනේ අවුරුදු 75ක් විතර පැන්නා මොකද රිෆෝම් වෙන්න වෙලා තියෙන්නේ. ඔය ඔබතුමා දන්නවනේ. ඔව් ඔව්. ඔය ලයබිලිටිස් තවුණාන්සලට. මන් දන්නේ ඇයි කියලා. ඊළඟට අපි 2022 ජූනි මාසෙ ඉඳලා අපි අවුරුදු දෙකක් තුල ගත්ත ක්‍රියාමාර්ග මේ තාම ජූනි මාසෙට මේ ළඟා වෙනවා අපි. ප්‍රමාණිකුල විභාග කාලසටහන වාරසටහන යාවත් කලින් කරන්න කටයුතු කළා. 2025 වෙනකොට අපි දැන් මේ අවුරුද්දේ උසස් පෙළ විභාග දෙකක් තියෙනවා. ජනවාරි පෙබරවාරි තිබිච්ච එක මාස 3 වාරෙන් ප්‍රතිඵල දුන්නා ගිය සතියේ. මේ අවුරුද්දේ අගෝස්තු තියන්න තිබිච්ච එක තමයි ඔය නොවැම්බර් මාසේ අපි තියන්නේ. හැබැයි 25ට යනකොට අපිට ඒ ටික ගන්න පුළුවන් සැප්තැම්බර් මාසේ හෝ අගෝස්තු මාසෙට. ඊළඟට උසස් සාමාන්‍ය පෙළ විභාගයේ අපි අප්‍රේල් තියන්න තිබිච්ච එක තමයි මැයි මාසෙට කල් ගියේ මැයි ජූනි වලට. දැන් ඒක ප්‍රතිඵල දෙන්න සැප්තැම්බර් වෙයි. ඒ නිසා අපිට සිදු වෙනවා අපිට ඊළඟ අවුරුද්දේ අපේ ඉලක්කය 2025 දෙසැම්බර් වෙනකොට ඉන්න ඕනෑම ඇමතිවරයෙකුට පුළුවන් විභාගය පවත්වන්න නියමිත විදිහට දෙසැම්බර් මාසෙ. පෙළ පොත් ටික 23-24 දෙකේම අපි දුන්නා. ලබන අවුරුද්දේ ඕන කරන පෙළ පොතුත් ටෙන්ඩර් දීලා ඉවරයි ප්‍රින්ටින් කෝපරේෂන් එකට. මං ගන්නකොට ප්‍රින්ටින් කෝපරේෂන් එක මිලියන 1200ක් අයිරාවක්. දැන් ප්‍රින්ටින් කෝපරේෂන් එක 2.3 බිලියන් ප්‍රොෆිට් ලාභ ලබන. නිල ඇඳුම් 70%ක් මම 2023 ගත්තා චීනෙන්. 24%80%ක් ගත්තා. මං හිතනවා ලබන අවුරුද්ද ටිකක් දැන් අපි ඉල්ලීම් කළා යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින. පාසල් දිවාහාරයේ දීලා තිබුණේ මිලියනයකට ආසන්න සංඛ්‍යාවකට. දැන් බිලියන 26ක් වීදම් වෙනවා. මේ සඳහා විවිධ ක්‍රමවේදත් රජයෙන් කරපු බිලියන 16ත් එක්ක 1.7කට දෙනවා. සියලුම ජාතික පාසල් හැර අනිත් පාසල්වල ප්‍රාථමිකංශයේ සහ ළමයි 100ට අඩු සියලුම පාසල්වලට පාසල් 9000කට ආසන්න සංඛ්‍යාවකට දිවාහාරය දැන් ලබා දෙනවා. ඊළඟට සනීප ආරක්ෂිතුවා පිළිබඳව දැන් හෙට ඒක ආරම්භ කරනවා. 10 වෙනිදා ඉඳලා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉදිකිරීම සඳහා ප්‍රතිපන්දන 7ක්වත් තිබුණේ නැහැ 2022. 23 24 බොහොම අමාරුවෙන් ජෙම් ප්‍රොජෙක්ට් එකයි අපේ ප්‍රතිපාදන වලින් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දැන් කටයුතු කරගෙන යනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ 3 කුසලතා මත පත්වීම් දැන් සූදානම් කරලා තියෙන අවුරුදු 3ක් තිස්සේ මේක දෙන්න බැරුව හිටියේ. පාසල්වල පැවතිච්ච ක්‍රීඩා මේ සියල්ල නවත්තිලා තිබුණේ 2022 වෙනකොට. දැන් වාර්ෂිකව සීලු තරඟ පවත්වනවා. නෙට්බෝල්, වොලිබෝල්, ස්විමින් ඔය සීලුම ක්‍රීඩාවත් තරඟ ජාතික ක්‍රීඩා තරඟ වෙලිපවා තියලා විශ්ව සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් අපි මේ මට්ටමට ගෙනත් තියෙනවා. දැන් ඊළඟට ගත්තොත් එහෙම අධ්‍යාපන සේවා අධ්‍යාපන පරිපාලන සේවයේ බඳවාගෙන තිබුණේ නැහැ අවුරුදු 3. දැන් සංස්කෘති විභාගයේ ප්‍රතිඵල දීලා අපි බලාපොරොත්තු වෙනවා ජූනි 30ට කලින් මේ පත්වීම් ටික දෙන්න. 404ක් අධ්‍යාපන පරිපාලන සේවයේ සංස්කෘති විභාගෙන් බඳවා ගන්න විවෘති විභාගයේ තියන්න කටයුතු කළා තියෙනවා. ගුරු අධ්‍යාපන අංගයේ සේ පුරප්පඩු 808ක් පුරවන්න දෙවැනි සමුක පරීක්ෂණයක් තියලා දැන් අවසන් කරගෙන යනවා. ඒකේ පත්වීම් ටික දෙන්න. ඊළඟට විදුහල්පති පත්වීම් අවුරුදු 5ක් දුන්නේ නැහැ. අපි 4672ක් දැන් දීලා තියෙනවා. වැඩබලන විදුහල්පතිතුරු 1800ක් දැන් ඉන්නවා. රාජ්‍යසභා කොන්සභාවට දුන්න උපදෙස් අනුව තොරතුරු යයි මේ ප්‍රමාදයේ තියෙන පළාත් වලින් ගෙන්න ගන්න තියෙන ප්‍රමාදයේ. ඒක අද ඔහෙට යවුවොත් අපිට සති දෙකක් තුළදී ඒක අවසන් කරන්න පුළුවන්. ගුරු උපදේශක සේවාවත් දැන් රාජ්‍යසභා කොන්සභාවේ තියෙනවා. වතාවන් කීපයක් අපි සාකච්ඡා කළා. ඉතින් මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එක්ක ගනුදෙනු කරගෙන තමයි මේ වැඩේ යන්න වෙලා තියෙන්නේ. ඊළඟට ගුරුන් බඳවා ගැනීම. දැන් අපි ගත්තොත් එහෙම 40,000ක ගුරු හිඟයක් කියනවා මේක අතිශෝක්තියක් නෙවෙයි. මංගාව සියලු තොරතුරු තියෙනවා පළාතෙන් පළාතට 189,891ක් ඉන්නවා පාසල්වල ගුරුරු පළාත් 9මයි ජාතික පාසල්වල. දැන් මේකේ සංවර්ධන නිලධාරීන් හැටිනවා 18,789ක් මේ වෙනකොට. දැන් ගුරු හිඟේ 26,092යි. හැබැයි ඒකෙන් 18,789 රෙජිස්ටර් එකේ නැහැ. එතකොට මේ 26,000න් 18,000 ගියම 8,000යි. සත්‍ය ගුරු හිඟේ වෙන්නේ එහෙම ගත්තොත්. මේ 8,000න් ගන්නකොට ගුරු සහායකයෝ 2,535ක් ගන්න දැන් ගැසට් වෙනවා. ඊළඟට පළාත් මට්ටමින් තව 6,000ක් විතර පත්තින් දීමට නියමිතව තියෙනවා. දෙවැනි තුන්වෙනි වටයන් ටික. ඊළඟට ජාතික පාසලට අපි 2,000ක් තව සති දෙකක් තුල දෙනවා විද්‍යාව ගණිතය තාක්ෂණ වේදයේ විදේශ භාෂා කියන අංගයන්ගෙන් සියලුම ජාතික පාසල් වලට දැන් ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව අද යවයි. තව ලබන සතිය ලැබුණාම අපිට පත්වීම් දෙන්න පුළුවන්. 10,535ක් අපි බලාපොරොත්තු වෙනවා මේ ජූනි මාසේ අවසන් වෙලා ජූලි මැද වෙනකොට මේ ටික දෙන්න. දුන්නාම අපිට 7,303 සත්‍යයේ හිණතාවයේ 10,535 දුන්නාම අපිට සංවර්ධනධාරින්ගේ කොටස අතහැරියොත් ඔන්න තියෙන තත්ත්වය තමයි මම පෙන්නන නිසා මේ හුදු සංඛ්‍යා ලේඛන කවුරුන් කියන පළියට විශ්වාස කරන්න එපා. අනිත් පැත්තේ මේ වෙනකොට 3,30,000ක විතර දිච්ච වාර්ෂික දරුපත් සංඛ්‍යාව මීට අවුරුදු 10කට කලින් මේ වෙනකොට වර්ෂයකට 1,03,000ට වඩා අඩු වෙලා දැන් ග්‍රේඩ් 1 ඇඩ්මිෂන් ප්‍රමාණය සත්‍ය වශයෙන්ම අඩු වෙමින් පවතිනවා. ඒතර අපිට ගණනය කරන්න ඕන ඊළඟ අවුරුදු කීපය තුළ කොහොමද මේ මානව සම්පත කළමනාකරණය කරන්න කියන කාරණේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා පළාත් කලාප මට්ටමින් ගුළුතු ගුරු තුලනයක් කරන්න ඕන. දැන් අපි උදාහරණයක් ගමු. මම උතුරු කොළඹ ඉඳලා අවිස්සාවේල්ට ගත්තොත් ජාතික පාසල් ටික හැර රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය. ෂන් 4යිනේ. මේ විෂයන් 4 ගන්න ඉන්න ගුරුවරුන් සංඛ්‍යාවේ උපාධිධාරීන් සීලම පාසල්ලා එකතුව ගත්තාම ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව ගන්න ගණිතය සහ විද්‍යා විෂය ධාරාව. ගුරු ශිෂ්‍ය අනුපාතය කීයක්ද කියලා. මෙන්න මේ නිසා තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තියෙන වැදගත්ම දේවල්. පරිපාලනමය ප්‍රතිසංස්කරණය පිළිබඳව අපි මන්ත්‍රීතුමන්ලත් එක්ක මේට අවුරුදු එකමාරකට කලින් කතා කළා. පළාත් 9 යුනිට් 9ක් පිහිටවන්න ඕනේ මේ සඳහා. ඊළඟට කලාප 100 120කට වැඩි වෙන්න ඕනේ. ඊළඟට කොට්ටාස මණ්ඩල බවට පරිවර්තන වෙන්න ඕනේ 350ක් වෙනවා. ඊළඟට මේ හැම පාසලක්ම 10,096ම පරිෂද 1200කට අපි සංවිධානය වෙන්නේ. ඒ හැම පරිෂදයකම ප්‍රමුඛ පාසලක් තියෙනවා 1AB 100 පාසල් සමග. ඒතර ඒ පරිෂදය තුල අර විපක්ෂ නායකතුමා කිව්ව ඒ සංකල්පය. මොකද ඒ පරිෂදය තුල සියලුම සම්පත්තික තියෙන පාසල් අඩුම තරමේ දෙකක් හැදුනොත් පාසල් 10කට අර ප්‍රාථමික පාසල් 5 සහ 1-11 පාසල්ෙන් එන දරුවෝ ටික එතනට එන්න පුළුවන්. එතකොට හම්බන්තොට දරුවෙක් අය කොළඹට එන්න ඕනේ නැහැ. මෙන්න මේක තමයි කන්නංගර සංකල්පය එදා හදපු. හැබැයි ඒක වෙනස් වෙලා ගිහිල්ලා අවුරුදු කීපයක් තුල. ඒ නිසා දැන් ගිය සතියේ අමාත්‍ය මණ්ඩලය ඒක අනුමත කළා. පළාත් සභාවල එකඟතාවය ගත්තා, නීතිපතිගේ එකඟතාවය ගත්තා. අපි දැන් ඉස්සරහට ඒක කරන් යනවා. හැබැයි ඒක කරන් යනකොට අපේ මානව සම්පත පරිපාලන සේවයේ නිලධාරීන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන් ඒ ටික ක්‍රමානුකූලව ස්ථානගත කරගෙන යන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ විසඳුමක් දෙන්න නම් සම්පත් බෙදියාම. සම්පත් බෙදියාම ඊටාම පහසුවෙන් කරන්න පුළුවන් මේ පරිෂද සහ මණ්ඩල එතනින් කලාප ටික ගත්තාම. කලාපෙන් කරන්නේ පරිපාලනය, අධ්‍යාපන මණ්ඩලයෙන් කරන්නේ සුපර්විෂන් එක, පරිෂදෙන් කරන්නේ පරිෂදයේ තුල සම්පත් කළමනාකරණය කරගෙන පරිෂද සියල්ලම එක මට්ටමට එක ඉලක්කයක් කරා යාම සඳහා කටයුතු කිරීම. මේක මතක තියාගෙන අපි මේ කරන්නේ භෞතික සම්පත් හිඟ වෙලාවක, මානව සම්පත් හිඟ වෙලාවක. මේ දෙක කළමනාකරණය කරගෙන තමයි අපිට යන්න සිදු වෙලා තියෙන්නේ. ඊළඟට අධ්‍යාපන පරිපාලනසේවේ ධාරිතා වර්ධනය කළා. මේව අවුරුදු ගණනක් කරලා තිබුණේ නැහැ. ගුරුන්ගේ උසස් වීම. හා EB එක. දැන් අවුරුදු ලක්ෂයකට වැඩි පිරිසක් ඉන්නවා අර මොඩියුල ක්‍රමය දාලා මේක කරගන්න බැරුව. දැන් වෘත්ති සමිතිත් එක්ක සාකච්ඡා කරලා ඒ අයත් එක්කම කමිටුවක් හදලා අපි වාර්තා වෙරියා රාජ්‍ය සභා කොමිෂන් සභාවට. දැන් මේක වෙනස් කරන්න ඒ තීන්දුව අපිට ලැබෙයි ඊළඟ සති දෙක තුල ඇතුළත්. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා. ලක්ෂ ගානකට උසස් වීමට තිබිච්ච ප්‍රමාදය EB එක පිළිබඳ ප්‍රශ්නෙට විසඳුම එනවා. ඊළඟට විදුහල්පතිතුරුන්ගේ EB එක පිළිබඳව අපි දැනට විභාග දෙකම තියලා තිනවා. විදුහල්පතිතුරුන්ගේ ගැටළු පිළිබඳව කමිටු වාර්තාව අරගෙන එකඟ වෙච්ච කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළා තිනවා. දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ඊළඟට අධිශ්‍රේණියක්පත් කරන්න ඒ සඳහා අවශ්‍ය වන්නා වූ කැබිනට් පත්‍රිකාව දාලා දැන් සති දෙකක් තුනක් වෙනවා. ඒක නිරීක්ෂණ ආම ලැබෙන සති වෙනට මම හිතනවා අපිට අනු කමිටුට අරගෙන සාකච්ඡා කරලා යම් යම් තීන්දුව වලට එන්න පුළුවන්. ඊළඟට වෘත්ති සමිති. මම හිතන්නේ මන්තරම් වෘත්ති සමිති සමග සාකච්ඡා කළේ නැහැ කවුරු. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුසල අධ්‍යාපන දෙකම. අපේ රාජ්‍ය අමාත්‍යතුමා එහෙන් කතා කරනවා මම මෙහෙන් කතා කරනවා. මේ නිකන් නෙමෙයි. මේ දැන් අද අනද්දෙන එකේ අවධානය යොමු කරලා තියෙන ප්‍රශ්නේ මතුනේ 2018. 2018 සෙසු ශ්‍රේණි වලට 107ක් දෙනකොට අනද්දේන අයට දුන්නේ 92යි. ඔබතුමාලා දන්නවා ඒක. ඒ ඇති වෙච්ච 115 ගැප් එක තමයි මේ ඉල්ලන්නේ. ඒතර ඒ 105 ගැප් එක පිරවීම සඳහා අපි අමාත්‍ය මණ්ඩල සංදේශ දාලා නිරීක්ෂණය වෙලා තිනවා. හැබැයි නිරීක්ෂණ වලට සමහර ඒවාට අපි එක මම එකඟ නැහැ. නමුත් අපි ඒවා ප්‍රතික්ෂේප වෙන්න නොදී ඒක තියාගෙන සමස්ත කමිටුවකට යොමු කරලා තිනවා. ඊළඟ අයවැයට යෝජනා කළා. ඒ අයවැය ලේකණෙන් ප්‍රතිපාදන හදලා ජනවාරි ඉඳලා ක්‍රියාත්මක කරන්න. ඉතින් මේක තමයි වෘත්ති සමිති කාලාන්තරයේ සෙල්ලුවේ. දැන් එපා ජනවාරි දෙන්න. හැබැයි චක්ලේකනේ නිකුත් කරන්න වෙන්නේ ආයවැයට දාලා ආයවැය සම්මත වුණාම. චක්ලේකනේ බණ්ඩා කරන්න එකපාර නිකුත් කරන්න බෑ. ඒක ප්‍රතිපාදන වෙන් කළා නිකුත් කරන්න ඕනේ. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි අපිට එකඟ වෙන්න පුළුවන් අපේ සඳහා ගමන් මාර්ගයේ යනවයි කියන කාරණේ. ඊළඟට අනද්දේනකේ අනිතිල්ලි මුනේ MC එක. ඒ කියන්නේ හිලව් දීමනවා. දැන් අධ්‍යයන කාර්ය මණ්ඩලට 125ක අධ්‍යයන දීමනවා දුන්නා. 125 දැන් 38ක් වෙලා තියෙනවා. ඒතර සම්පූර්ණ අධ්‍යයන දීමනාව 188ක් දැන්. හරි. දැන් 188%. එතකොට ඒක දුන්න හැම පස්සේ තමයි මේ ඉල්ලීම ආවේ. ඒක කාලාන්තරයේ සිට ඉල්ලීමක් නෙමෙයි. ඒතර ඒ ඉල්ලීම අරගෙන බලනකොට මේ වර්ෂයක් මැද ප්‍රතිපාදන තියෙනුනේ ගෙවන්න. ඉතින් ඒක අපි කියලා තිනවා ප්‍රතිපාදන තියෙන ප්‍රමාණය බලන්න. බල්ලා භාණ්ඩාගාරයේ එකඟතාවය අරගෙන දැන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඊයේ සාකච්ඡාවක් තිබ්බා. අද යෝජනාය වෙලා තිනවා. අපි ඒව පිළිබඳව එකඟතාවයකට එන්න මම හිතනවා අපිට ඊළඟ දවස් 2-3 ඇතුළත එකඟතාවයකට එන්න පුළුවන්. වැටුප් පිළිබඳව අපි ප්‍රශ්නක් මතු කරන්නේ නැහැ. අපි දන්නවා මාස එකමාරක් ඇය ගෙදර ඉඳලා තිනවා. දැන් සමහරුන් ජීවත් වෙන ක්‍රමයක් නැහැ. අපි ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. හැබැයි සේවයට වාර්තා කළාම වැටුප් ගෙවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණ ටික අපි අවධානයට යොමු කරනවා. මොකද එකවර රාජ්‍ය සේවයේ තනින් තන මේක තමයි අමාත්‍ය මණ්ඩලයෙන් සාකච්ඡා වුණේ. දැන් වෛද්‍යවරුන්ට වැඩි කළාම ආනද්දෙන සේවක ඉල්ලුවා. වැඩ වර්ජනය කරගෙන හිටියා. ආ බරපතල ප්‍රශ්නයක් ආවා රෝගීන්ට. දැන් අද විශ්වවිද්‍යාල පද්ධතියත් ඒක. එතකොට දැන් මේ ප්‍රශ්නය එක තැනකින් විසඳනකොට තව තැනකින් අනිත් පැත්තට යනවා. මේක සීසෝ වගේ. මේක හෙට ආණ්ඩුව ගන්නයි කියන්නේ ඔය කියන කතා කරන ඇයට. හා අනිත් දෙන්දල දෙන්නකෝ අරගෙන. මම අභියෝග කරනවා මේ කියන මේ හැම එකම පිටිපස්සේ දේශපාලනයක් තියෙනව නැත්තේ නෑ. ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමීමේ පිටිපස්සේ දේශපාලනයක් මම ඒක විරුද්ධව කතා කරන්න යන්නේ නෑ. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. විශ්වවිද්‍යාල යනද දෙන්නත් එහෙම තියෙන්න පුළුවන්. ඒකත් අයිතියක්. නමුත් මම කියනවා පාර්ලිමේන්තුවේ පිටතත් මේ ගැන ഘോഷා කරන සියලුම දේශපාලඥයින්ට හොඳයි මේක අරගන්න හෙට අපි හිතමු අනිද්දාට දෙන්න මේ ටික ඔක්කොම ගුරුවරු විෂමතාවය ඉවර කරන්න බිලියන 40ක් ඕනේ 40 බිලියන් එක තුනෙන් එකක් කොටසකට හරි මම මේ එක පැත්තක් කිව්වේ දැන් එක පැත්තකින් ගිනව ගුරුවරු විෂමතාවය විසඳන්න අනිත් පැත්තෙන් ගිනව විදුහල්පතිතුරුන්ගේ වැටපාඩුවිනු තින් දෙයනේ විදුහල්පතිතුරුන්ගේ වැටුපිෂමතාවය ආවේ ගුරුවරුන්ගේ ගුරු සේවා ව්‍යවස්ථාව හැදුවම 94 මේක ඉතිහාසයේ දැනගන්න ඕනේ BC පෙර වැටුප් කොමිසමේ මොකද්ද කළේ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප ගන්නකොට ගුරුවරුන්ගේ එක පැත්තකින් තියලා ඉතුරු ටික දුන්නා. ඇයි මේ ඉදා ඉඳලා තියෙන ප්‍රශ්නය? මේක තමයි කියන්නේ මුල පටන් ගන්නකොට වරද්දගත්තා නම් දිගටම වරදිනවා. මම එකක් කියන්න, මේ විෂමතාවයන් සියල්ලම දැන් මේ ඔක්කොම පොරොන්දුනේ දෙන්නේ, මේ පොරොන්දුත් එක්ක ඇවිල්ලා පටන් ගන්නක විසඳන්න දැන් තියෙන පඩිය ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. මම අභියෝග කරනවා මේ රට ගෙනියන හැටි, අද ආර්ථිකයේ තියෙන හැටි, රජයට ආදායම උපදින හැටි ඉස්සලා හිතන්න. මේ සුරංගනාගතා කියලා බෑ. කොයි රටේද පාසල් ටික එන්නේ? අපේ රටේ පාසල් එක ට්වින්කල් ලහට අරේ සල්ලි මෙහෙවන්නේ. එවන්න එනකොට කැයි රෙමිටන්සස් කරන්න බෑ කියලා ඊගාවට. මතක තියාගන්න ලෝකේ ප්‍රධාන විශ්වවිද්‍යාල ගන්න. හවඩ් විශ්වවිද්‍යාලේ අපේ ඉන්න රාජ්‍ය අමතුමා. හා හවඩ් විශ්වවිද්‍යාලය ගෙනියන්නේ කොහොමද? බාරයකින්, ට්‍රස්ට් එකකින් ජෝන් හවඩ් ට්‍රස්ට් එකෙන් තමයි පටන් ගත්තේ මේවා. හරි, ඕනෑම ප්‍රධාන විශ්වවිද්‍යාලයක් ගන්න, ඒ හැම විශ්වවිද්‍යාලයක්ම අය කරනවා. ඊළඟට කාගේ හෝ බාරයකින් පටන් ගත්ත අරමුදලකින් යන්නේ. දැන් කියනවා 6% අධ්‍යාපනයට GDP එකෙන්ද බොහොම හොඳයි. ඒක තමයි UNESCO එකේ තියෙන මේ බෙන්ච්මාර්ක් එක. හැබැයි දැන් ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? දැන් මේ ඔක්කොම කතා කරන්නේ මේ කරවටක් ගිලිලා අපි අන්තම් වැටෙන්න යනකොට නහයෙන් පල්ලෙහාට යන්න හදනකොට පිදුරු ගහක් දීලා මේක එල්ලිලා ඉන්න ගමන් තමයි මේ කතා කරන්නේ. හැබැයි මේ පිදුරු ගහ අතෑරුණොත් ඔය තිනට ගිනුත් පල්ලෙහාට ගිහිල්ලා ගිලෙනවයි කියන එක මෙයාට තේරෙන්නේ නැහැ. මේක තමයි සත්‍ය. ගරු සභාපතිතුමනි, මම ඉතුරු ටිකට යනවා. මම කතාව අතුරතුර කිව්වා දැන් විෂයමාලා සංවර්ධනයේ. දැන් UNESCO එකේ තියෙන නෝම් එක ගන්නකො. ප්‍රාථමික අධ්‍යයනට මොකද්ද කියන්නේ? බලන්න අර්ථ නිරූපණය. ප්‍රාථමික අධ්‍යාපනයේදී සම්පූර්ණ ලිවීමේ, කියවීමේ සහ සුහුරු කුසලතාවයන් පිළිබඳව හැකියාව ලබා දෙන්නේ. මේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න අය මේ නිකන් ආපු අය නෙමෙයි. ඒගොල්ලෝ මේ රටේ ඕ ලෙවල් කළා, මේ රටේ ඒ ලෙවල් කළා, මේ රටේ උපාධිය කරගෙන, මේ රටේ පශ්චාත් උපාධියත් කළා, PhD එක සමහරට පිට රට කරපු අය. දැන් එතුමන්ලට නෙමෙයි උපදෙස් දෙන්නේ විෂයමාලාව හදන්නේ. දැන් මේ විෂයමාලාව හදන එකත් ජාතික අධ්‍යාපන ආයතනයේ පාර්ලිමේන්තුවේ උපදෙස් දෙන්නේ. මං හිතන්නේ වඩා හොඳයි DG තනතුර මේ සූසුකම් තියනවා පාර්ලිමේන්තුවේ තෝරලා ඇරියන. මේ විදිහට. මේ රටේ බුද්ධිමත් ජනතාවට මේ කියන්නේ. ඉතින් පරිස්සමෙන් කතා කරන්න, මේ ඉස්සරහට ඡන්දයක් තියෙනවා. ඡන්දදායකයා බලයි වදේ විෂය නිර්දේශය හදන්න පාර්ලිමේන්තුවෙන් උපදෙස් දෙනව නම් කොහෙද අකෝ අපේ ළමයි ටික නවතින්නේ?
ඔඩර් ප්ලීස්. ගරු කින්ස්ලෙන්සන් මැතිතුමා, ඔබතුමාට මූලාසනය සඳහා ආරාධනා කරනවා.
ගරු සභාපතිතුමනි, මට මේ අතිරේක කරුණුත් කියන්න වෙනවා. මොකද එක කාලයක් කිව්වා නීති විද්‍යාලයේ ගාව ඉඳගෙන ඒ පැත්තෙන් නීති විද්‍යාලයේ එළියට විසින 50ක් කෙව්වහම නීතිය කරන්න පුළුවන් කියලා. මේ අධ්‍යාපනයත් එහෙම කරන්න බෑ. මේ කාලාන්තර තිස්සේ ආව එකක්. මේ නිකන් නෙමෙයි, අපි දන්නවා. දැන් PISA ටෙස්ට් එක කිව්වා. හරි, PISA ටෙස්ට් එකේ විෂයන් කීයක් කරනවද කියන බලන්න. මම ඇහුවේ නැහැ නැගිටලා. PISA ටෙස්ට් එක කියන්නේ Program for International Students Assessment. That is the meaning of PISA. ඒතර PISA ටෙස්ට් එක පටන් ගත්තේ 2010 ඇමරිකා එක්සත් ජනපදයේ පටන් ගත්ත STEM Education. ඔය STEM එක අද STEAM වෙලා රටවල් 90කට වැඩි ප්‍රමාණයක ලෝකෙ පුරා ගිහිල්ලා තියෙනවා. ඒතර STEM Education පවත්වන රටවල් දරුවන්ගේ කුසලතාව විෂයන් තුනකින් මනින්න තමයි ගණිතයත් එක්ක PISA ටෙස්ට් එක තියෙන්නේ. ඒතර PISA ටෙස්ට් එකේ සිංගප්පූරුව 2015 වර්ෂයේ පළවෙනි අට ආවා. වියට්නාමයේ 8 වෙනි අට ආවා. පළවෙනි පහ තුන තමයි හැමදාම ඉන්නේ ෆින්ලන්ඩ්. ඉතින් ඕවා විස්තර මට කියන්න පුළුවන්. හරි. හැබැයි PISA ටෙස්ට් එකට යන්න STEM Education එක මෙහෙ තියන්න ඕනේ. හැබැයි අවුරුදු ගණන් තිස්සේ කරන්න බැරි වුණා. දැන් National Science Foundation එකත් එක්ක මම STEM Education එක popularize කරන ප්‍රෝග්‍රෑම් එකක් වෙනම යනවා. මේ ලේසි නෑ මේවා කියන වගේ කරන්න. ඉතින් අපිටත් මේ අවුරුදු දෙක තුල පොත් ටික දීලා, නිල ඇඳුම් ටික දීලා, බස්තික දිවෝල ලයිට් එක දීලා මේ කොමත් කරන ගමන් තමයි දැන් මේක කරන්න පටන් ගන්න තින්නේ. අපි මේ ගාණෙන් අපි එල්ලගෙන සපත්තු දුන්නලා 700,000 හා ඊළඟට දැන් මේවට ප්‍රතිපාදන අහනවා. දැන් ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඊළඟ අවුරුදු 4 ප්‍රතිපාදන අපි දැන් දැන්ටන් නෙගෝෂিয়েට් කරනවා. හා ඊළඟට ජෙම් ප්‍රොජෙක්ට් එකෙන් හම්බ වෙනවා. ඊළඟට ප්‍රතිසංස්කරණ විෂයමාලා ප්‍රතිසංස්කරණ සමාරු හිතනවා. දැන් එක සැරයක් වුණානේ මට ওই වැඩේ. මම වර දොට්ට දානකොට මම පාර්ලිමේන්තුවේ කිව්වා මේ පැය 48න් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බෑයි කියලා. පොලේ කතාවට වඩා ඒකත් හේතුවක් වුණා මම දොට්ට දාන්න. ඉතින් ඇත්ත ඒකනේ. දැන් තියෙන විෂයමාලා සංවර්ධනය කරන්න අවුරුදු 8ක සයිකල් එකක් තියෙනවා. අන්තිමට ක්‍රිටිකල් ගත්තා අවුරුදු 6ක් හෝ 5ක් යනවමයි. දැන් 1 6 10 පයිලොටින් එක ගන්නවා. ඒක තමයි කියන්නේ දැන් ප්‍රොබ්ලම් සෝල්විං. ක්‍රිටිකල් තින්කින්. වදේ මෙතනෝක පෙන්වන්න බෑ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ පෙන්වන්න ඕන ප්‍රොබ්ලම් සෝල්විං එක උදාහරණයකට දාලා ආ කේස් ස්ටඩි එක කරන් පෙන්වන්න. ආ ක්‍රිටිකල් තින්කින් පෙන්වන්න. මේවා හුදෙක් වචන වලට සීමා කරන්න එපා. අපි පශ්චාත්පාදික කරනකොට ඔය ඔක්කොම කොල්ලතේ ඉන්නේ. කේස් ස්ටඩිස් අරගෙන තමයි පැය ගණන් අපි කතා කරන්නේ. අතන ඉන්නවා මහාචාර්යවරු ආචාර්යවරු. මේ ඒගොල්ලන්ට ඇහෙන්නව කියන්න එපා. මොකද හේතුව මේ ප්‍රොබ්ලම් සෝල්විං, ක්‍රිටිකල් තින්කින් මේ 21 වෙනි සේවසේ මේ යන වර්ධනයත් එක්ක ආපු සංකල්පත් එක්ක යන දෙයක්. හැබැයි ඉතිහාසෙ නම් තිබ්බා. ආ ඉතින් අහන්න කොට ඇසිඩ් නොලෙජ්. ඉතින් මට නැගිටින්න අහන්න දෙනවනම් මම අහනවා. ටැසිඩ් නොලෙජ්, what is ටැසිඩ් නොලෙජ්? මම දැන් උගන්වන්නේ නැහැ ඒක මෙතන. හැබැයි අපි ඉගෙනගෙන තියෙනවා. අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා. දැන් මට නීතිඥ වෘත්තිය දෙන්න බෑනේ ওই දෙකම නැතු. පුළුවන්. ප්‍රොබ්ලම් සෝල්විං එකයි ක්‍රිටිකල් තින්කින් එකයි දෙකම ඕනේ. How you going to cross examine the witness in the witness box? ඉතින් මමත් මේ විෂය කරන්නේ මේ ඇමතිකම් කීපයක් කළා. ඒ පළපුරුද්දත් එක්ක මේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකං කරනව නෙමෙයි. මම මේ බාරගත්ත తాවකාලික වගකීමක්. මම කියනවා පැහැදිලි. මම මේ සදාකාලිකව මේක කරන්න බාරගත්ත නෙවෙයි. සමහරු බාරනෝගෙන පැනලා ගියාම, අස්වැලා ගියාම, ආවෙ නැති වුණාම අපි බාරගත්තා මේක අන්තන් තිවිච්ච තැනින් අරගෙන පිළිලට දාලා දෙන්න. දැන් ඒක තමයි මේ කරගෙන යන්නේ. අනිත් කතා ඔක්කොම කියන්න පුළුවන්. සුරංගන කතා ඔක්කොම කියන්න පුළුවන්. ආ වැල්ලකෙවල් හදන්නත් පුළුවන්. හැබැයි ලොකු රැල්ලක් කාම ගහගෙන යනවා. අහසේ මාලිගා තනන්නත් පුළුවන්. සීන මාලිගා හදන්නත් පුළුවන්. හැබැයි මේවට ජනතාව රැවටෙනවාද නැද්ද කියන එක ඊළඟ මාස කීපේ තීන්දුව කරයි. එදාට ඒ වගකීම් බාර දෙන්නට බාර දෙයි. දැන් තින කොටස තමයි අපි කරන්නේ. ගරු දැන් ඉංග්‍රීසි. ඉංග්‍රීසි භාෂාව 61න් පස්සේ මේ රටේ ව්‍යවස්ථාවේ තිනවා ප්‍රාථමික අධ්‍යාපනයේ භාෂාව කියන චැප්ටර් එක. දැන් මට වෙලා නැහැ අරගෙන සෙක්ෂන් එක කියවන්න. වගන්තිය මගේ හිතේ 24ද කොහෙද? චැප්ටර් 4 එකේ ඉතම පැහැදිලිව තිනවා භාෂාව කියන එකේ. මම මේවා කියන්න එපෑනේ. මම පොඩ වැඩිපුර වෙලාව ගන්නවා. මම මේක කළමනාකරණය කරන්නම්. භාෂාව. දැන් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයක් දෙනවයි කිව්වනේ. අන්න අපේ කුමාරතුංග මැතිතුමා බොහොම අවධානයෙන් බලන් ඉන්නේ. මෙන්න ව්‍යවස්ථාවේ තියෙන භාෂාව. හතරවන පරිච්ඡේදය. හරි 21 වන වගන්තිය. හා ඔව් නේ 4 වෙනි පරිච්ඡේදයේ 21 වගන්තිය 1. යම් දනත්ෙකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යකින් වුවද අධ්‍යාපන ලැබීමට හිමිකම් ඇත්තේ? දැන් ඔය ශිෂ්‍ය දැන් ඉංග්‍රීසි කේන්ද්‍රීය අධ්‍යාපනය ගේනෝ නම් ව්‍යවස්ථා මේ වගන්තිය සංශෝධනය කරන්න. දැන් මන් දන්නේ නැහැ ගෝවිදු කුමාරතුංග මන්ත්‍රීතුමා මේකට එකඟ වෙයිද කියලා. හැබැයි ඊළඟට තියෙනවා එසේ වුවද ජාතික භාෂාවක් නොවන භාෂාවක් ඉගැන්වීමේ භාෂා මාධ්‍ය වන උසස් අධ්‍යාපන ආයතනයට මෙනම අනුව්‍යවස්ථා විධාන අදාළ නොවන්නේ. ඔබතුමා කතාවේ කියන්නේ මම වෙලාව දෙන්නම්. හරි මම කිව්වේ මේ ව්‍යවස්ථාවේ තියෙන හැටියට අපි අධ්‍යාපනය ගෙනියන්නේ. අපිට ඕන හැටියට මේක කරන්න බෑ. හැබැයි මතක තියාගන්න 61න් පස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැවත උසස් ආයතන වලට පටන් ගත්තා 2006 කැබිනට් පත්‍රිකාව මගින්. ඒක තමයි 6 ශ්‍රේණිය දක්වා ආවේ. අද 6න් උඩහ බයිලින්ග්වල් තියෙන මේ හේතුව නිසා මෙතෙන්ට ගේන්න ඔබතුමාලා දන්නවද ඉංග්‍රීසි භාෂාව උගන්වන්න උපාධිධාරීන් ගන්න අපි විභාග තිබ්බා. ඉන්ටර්වියු තිබ්බා. ප්‍රමාණවත් නැහැ ආපු සංඛ්‍යාව බඳවා ගන්න. මෙන්න මේකයි තත්ත්වය. ඉතින් අපි කොහෙන් හරි කෙලවරකින් පටන් ගන්න ඕනේ. ඉතින් ඒව දැන් අපි පටන් අරන් යනවා. එක සහ දෙකෙන් භාවිතෙන් ඉංග්‍රීසි භාෂාව අපි පටන් අරන් තිනවා. කවුරුත් ඒක කළේ නැහැ. ආ කියන්න. දෙන්න දෙන්න අපේ ගෝවින්ද කුමාරතුමාට.
හරි. ගරු අමතුමා ස්තුතිවන්ත වෙනවා. අපේ අදහස නම් ලෝකේ දියුණු වෙච්ච සෑම රටක්ම අද මේක ඉංග්‍රීසි භාෂාව මුල් කරගෙන පරිශන කළා සාධනය කළා විශාල ආචාර උපාධි නිබන්ධන ගණනාවක් තියෙනවා. තමන්ගේ මව් භාෂාව මුල් කරගෙන තමයි දියුණු වෙලා තියෙන්නේ. යුරෝපයේ ගියත් එහෙමයි. ඔය එංගලන්තේ නෙවෙයි යුරෝපයේ කියන්නේ. ඒ වගේම ආසියාව බලන්න ජපානයේ වේවා චීනයේ වේවා කොරියා දැන් කොරියාවේ රස්සාවක් කරන්න කොරියන් භාෂාව ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කරන්න බෑනේ. ඒ නිසා අගමැතිතුම් අධ්‍යාපන අමාත්‍යතුමනි අපේ අදහස ඒකයි. අපි කියන්නේ ඉංග්‍රීසි විතරක් නෙවෙයි පටයේ ඉඳන් ජර්මන් ප්‍රංශ දැන් හින්දි චීන මේවටත් ලෝකේ විවර කරන්න මේවටත් අපේ අධ්‍යාපන විවර කරන්න අපේ ඉල්ලි මේකයි මේ ඉංග්‍රීසි වහල් භාවයෙන් මිදෙනකන් අපේ රටට දියුණුවක් හෝ අපේ රටේ අවදිවීමක් වෙන්නේ නැහැ ඒකයි අපේ අදහස නේ
හරි thank you දැන් දැනු මුලාසුනඬ මන්ත්‍රීතුමනි හරි අපි මේ වැඩ පිළිලා දැන් ක්‍රියාත්මක කරගෙන යනවා දැන් ඉංග්‍රීසි මාධ්‍ය උගන්වන්න ගුරුවරු මදි 6 6 13 දැන් විශ්‍රාමගිය ගුරුන්ට අවස්ථාව දෙන්න යම් නිශ්චිත කාලයක් සඳහා දැන් අපි නිවේදන නිකුත් කරන්න කටයුතු කරන් තිනවා බඳව ගන්න. ඊළඟට විශේෂ අධ්‍යාපනය කවුරුත් කතා කළේ නැහැ. පැත්තකට දාලා තිබ්බේ. ආ ශ්‍රවණ ඌනතා, කතන ඌනතා, ඔටිස් මේ ඔක්කොම එක කලම යද ඉන්නේ. මධ්‍යස්ථාන ගණන අඩුයි. අඩුම ගණන දිස්ත්‍රික්කයකට එක මධ්‍යස්ථානයක් තියෙනුනේ. අද එහෙමත් නැහැ. ඉතින් ඒ වැඩ පිළිවෙලට අපි අවධානය යොමු කළා තියෙනවා. ඊළඟට විදේශ ආධාරයෙන් ඔන්න ඔය වගේ ආයතන වලින් ඩිජිටලයිසේෂන් දැන් ඩිජිටලයිසේෂන් එකේ මේ චීන ආධාරයට ඩොලර් මිලියන 20ක් එන්න තිබ්බා. ඒක යට ගිහිලා තිබුණේ. අපි එළියට අරගෙන ඒක දාලා තිනෝ දැන් මේ පරිෂද හැදීම කඩිනම් කළේ මේ පරිෂද මූලස්ථානව තිබෙන්නව පාසල් 1220ත් ඇතුළුව. පාසල් 1500ක් අපි ඩිජිටල් කරණය කරනවා එතනින් ලැබෙනවා අඩුම ඩිජිටලයිස් කරන බෝඩ්ස් 1000ක්. ඒකක් මම හිතන්නේ 1 million ප්‍රොජෙක්ටර්ස් අවශ්‍ය නැහැ කැමරකත් ඒකෙම තියෙනවා නවීන තාක්ෂණේ ඊළඟට TRC එකෙන් තව 1500ක් ගන්නවා මේ 2500ම ජාලගත කළා පාසල් 1500ක් ජාලගත වෙනවා මේ ඩිජිටලයිසේෂන් නෙට්වර්කින් එකට එතකොට පරිෂද මූලස්ථානයේ නෙට්වර්කින් එකට එනකොට ඊළඟ අධිරයන් එන්නේ වටේ තිබෙන්නා වූ අනිත් පාසල් ටිකට ඒ පාසල් එකට අපි ජාලගත ගන්නවා ඉතින් මේක මේ ස්මාර්ට් බෝඩ් එකක් දෙනවා කියන්නේ බ්ලැක් බෝඩ් එක රිප්ලේස්මන්ට් කිරීමක් නෙමෙයි. ස්මාර්ට් බෝඩ් එකක් දෙනවා කියන්නේ ඒක නෙට්වර්ක් එකක් එක්ක එක වැඩපිළිවෙලකට යන්නේ. ඉතින් අධ්‍යාපන අමාත්‍යංශය කරන්නේ ඒක. හැබැයි කවුරුත් පාසලකට පුහුරුවක් දෙනව නම් අපි ඒක එපයි කියන්නේ නැහැ. අපි ඒක භාවිත කරනවා මේ වැඩපිළිවෙලට. ඊළඟට දැන් අපි AI පටන් අරන් තිනුන. නමෙන් උඩ පයිලට් එක. මේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කරද්දී පයිලට් එකක් කරලා යන්න ඕනේ. නිකන් යන්න බෑ. ගුරුවරයා එතනට ගේන්න ඕනේ, දැනුවත් කරන්න ඕනේ. අපිට තනියම බැරි නිසා Microsoft එකත් එක්ක අවුරුදු දෙකක් කතා කරලා තමයි එයාගේ සහයෝගය ලබා අරගෙන ජාත්‍යන්තර මට්ටමට මේක ගෙනාවේ. ගුරුවරු පුහුණු කරන CRC මධ්‍යස්ථාන 85ක් තිබ්බ දැන් 100කට වැඩි කරලා තියෙනවා. ඈ ඊළඟට අපි විභාග ප්‍රතිඵල වර්ධනය කළා තියෙන මේ හැමදේම තියෙද්දි පිරිවෙන් අංශයේ ගුරුවරු බඳවගන්නේ කොහොමද? පිරිවෙන් අංශය බඳවගන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ සාමාන්‍ය ගුරුසේ බඳවගන්න විදිහට නෙමෙයි. පරිවෙනාධිපතිවරුන්ගේ එකඟතාවය මත උන්පත් කරගන්නේ. කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ ප්‍රතිමාට ඒකට උත්තර දෙන්න පුළුවන් පිරිවෙන් අංශය මම කතා කරන්නේ නැහැ. බේරුකොඩ ඇමතුමා ඉන්නවා. පිරිවෙන් අංශයේ 8014යි තියෙන වෙනස අපි දන්නවා. ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒක විසඳුම් ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ. ඒක ගැන කිසි තර්කයක් නැහැ. ඊළඟට සතිපාල සල් වැඩසටහන කවුරුත් කතා කළේ නැහැ. අද පාසල් 9000ක ක්‍රියාත්මක ආගම් බේදකින් තොරව ඊළඟට ජාත්‍යන්තර ජහගන් රාශියක් ගත්තා. මම මේක ගන්නකොට UNESCO සමාජගතව අහිමි වෙන්න තිබුණේ. වාර්ෂික දායක මුදල ගෙවලා තිබුණේ. Commonwealth of Learning අහිමි වෙන්න තිබුණේ. ඒ දෙකමත් ගෙවලා UNESCO එකේ තරඟ කළ ජාත්‍යන්තරත් එක්ක රටවල් 144ක තරඟ අරගෙන තමයි අපි බෝඩ් එකට ගියේ. මින් ඉස්සරහට එන ඕනෑම තිවරකට තව අවුරුදු 3ක් ඒවැ ඉන්න පුළුවන්. ඒ පදනම අපි හදලා දීලා තිනවා. ඊළඟට සාමාන්‍ය පෙළ අවසන් වෙච්චාම දැන් උසස් පෙළ පටන් ගන්නවා. ගැටලු වෙනවා. දැන් ඊයේ මට කතා කළා ප්‍රධාන පෙළේ පාසලක
සියයට අනුවක් දරුව පාසල්ල විල්ල තුන වැස්සන වෙන සීර සියමෙනවා. නැත්ත ඉස්සර වුණේ කොහොමද. විභාග තියනවා මාසහතරක් කියෙන ප්‍රතිඵලයෙන්. දරුව අයාල යන අදේක වෙන්නේ නෑ. හැබැයි ගුරුවරුන්ට වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා. ඒ එක කරනවා. විදුහල්පතුන්ට මහන්සි වෙන්න වෙනවා. දෙස්පොටු බංකු මදි ඇති. පන්ති කාමර මදි ඇති. ඩබල් බැච් යනවා දැන්. ඒක මාසයක් දෙකක් කියාවි. එතකොට මෙවර 13 වසරේ සිසුවෝ සඩිලිව වරන් එන්නේ නැති වෙනකොට සම්පූර්ණයෙන්ම ඒකට ඒ කෝස් එක පාත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට පෙරපාසල්. පෙරපාසල් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියට අනුරූපව යුනිසෙෆ් සංවිධානයත් එක්ක ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රෝග්‍රෑම් එක හදලා ඉවරයි. TOTs ට්‍රේන් කරනවා. පළාත් නමේ අධිකාරි 9ක් තියෙනවා. ඒ ඇත්ත එක්ක වැඩේ කළා. දැන් ඉන්නවා 34,000 ගුරුවරු. 6,000 ඩිප්ලෝමාදාරින් ඉන්නේ. ඇත්ත. ඉතින් මේක වෙනස් කරන්න ඕනේ.
ගරු ඇමතුමා, ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඇති වෙයි. හරි. අවුරුදු 4 සම්පූර්ණ වෙච්ච හැම දරුවෙක්ම පෙරපාසල් ගත කරනවා වත්කමක් නැති අයට දිනනවා නම් අපි ඒකට වැඩපිළික් හදනවා. වැසි යන පාසල පන්තියක් අරගෙන අපේ ගුරුවරු නෙමෙයි. හැබැයි පෙරපාසල් වලට පුහුණු කරන ගුරුවරු ඒ ආට අවස්ථාව දෙන එතන පෙරපාසල පාත්වාගෙන යන්නේ. ඒතර එවැනි ප්‍රායක වැඩසටහන් වලට අපි යනවා. ඊළඟට 100%ම පෙරපාසල් ගත කිරීම තමයි අපේ වැඩපිළිවෙල. ගරු මුලාසුන්න මන්ත්‍රීතුමනි, පෙරපාසල් ගුරුවරයෙකුට ලැබෙන්නේ රජයෙන් ලැබෙන දීමනාව 2500යි. මම දන්නවා ඊළඟ සති දෙක තුන තුල ඔක වැඩි වේවි. වැඩි වෙන ප්‍රමාණය මම දන්නේ නැහැ, වැඩි වේවි. ඒක දැන් අවධානයට යොමු කරලා තියෙන්නේ. ඉතින් මම මෙහිදී සඳහන් කරනවා, හරි, පහේ ශිෂ්‍යත්වයේ බර වැඩි. මනෝවිද්‍යාඥයෝ කියලා තියෙනවා. හරි, ඒ නිසා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ විභාග බර අඩු කරමින් ක්‍රියාකාරකම් සහ මොඩියුල පදනම් කරගෙන තක්සේරුකරණයක් හදන්නේ. ඒකට ගැලපෙන්න බෝඩ්ස් ටික හැදෙන්න ඕනේ. මොකද පන්ති කාමරයේ දෙන තක්සේරුකරණය හරිද කියන එක චෙක් කරන්න කවුරු හරි ඉන්න ඕනේ. ඒකට ඒ පිරිස හැදෙන්න ඕනේ. ඒක තමයි ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන කොටස් දෙකක් අපි ඉස්සරහට ගත්තේ. පරිපාලනමය වෙනස්කම සහ විෂයමාලා සංවර්ධනය. එහෙම නැති වුණොත් තව අවුරුදු 10කට බෑ මේක කරන්න. දැන් ඊළඟ විශ්වවිද්‍යාලේ මම කතා කරන්නේ අපේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. එතුමා කියයි අද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කෝසස් කීයක් තියෙනවද? ෆස්ට් ඩිග්‍රී එකේ තියෙනවා 863. පෝස්ට් ග්‍රැජුවට් එකේ ඊට වඩා වැඩි. 860 ගණන්ක් තියෙනවා. ඊටු ටික ඔබතුමා පැහැදිලි කරන්න. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔබතුමා දන්නවා ඒකේ රාජ්‍ය අමාත්‍යවරයා හැට ඒකේ කරුණු ටික කියන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. දැන් ඇකඩමික් ඇලවන්ස් එක බොහොම අමාරුයි වැඩි කලේ. හැබැයි ඒකත් එක්ක තමයි අනිත් ප්‍රශ්න ආවේ. ඕක හැමතැනම වෙන දෙයක්. ඊළඟට වෘත්ති අධ්‍යාපනය ගැන ලොකුට ප්‍රශ්න මතුනේ නැහැ. නමුත් ප්‍රතිසංස්කරණයේ වැඩසටහන තමයි වෘත්ති අධ්‍යාපනය ග්‍රේඩ් 9 වෙනකොට දරුවව තක්සේරු කරන්නට ලක් කළා. ඕ ලෙවල් විභාගයේ ෆේල් කරන්නේ නැහැ. ඒ වෙනුවට තක්සේරු කරණයක් කළා. ඔහුට අවශ්‍ය වෘත්ති පුහුණුවට යොමු කිරීමේ වැඩපිළිවෙලට අපි එනවා. ඒතර මේකට ඉන්ඩස්ට්‍රි එක අපි යොදා ගන්නවා. දැන් අද මොකන්ද වෙලා තියෙන්නේ? අද දැන් මම මේ ළඟදී මෙඩිකල් ෆැකල්ටි 12ම පීඨාධිපතිතුරු ගෙනල්ලා කතා කළා. දැන් කරා පිටි ඉන්ටෙක් එක 300ක්. මම මේ ළඟදී ගියා යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි. ඇමරිකාවේ තියෙන ටොප් ලෙවල් එකේ මෙඩිකල් ෆැකල්ටි. අනිත් එක බේලර් කොලෙජ් ඔෆ් මෙඩිසින් හියුස්ටන් වල. 100යි ඉන්ටෙක් එක. 100යි. මොකද ඒගොල්ලෝ මේන්ටේන් කරනවා රේෂියෝ එක. රෝහලකට ගියත් patients ලගේ medical students ලගේ රේෂියෝ එකක් එනවා. ඊළඟට ලෙක්චරර්ස් ලගේ දරුවන්ගේ රේෂියෝ එකක් තියෙනවා. ඉතින් මේ නිර්ණායක එකම දේ නෙමෙයි රේෂියෝ එක මේ රෑන්කින් වල යුනිවර්සිටි වල. ඔබතුමා ඒක කියන්න රෑන්කින්ස් හදන්න ලෝකේ රෑන්කින්ස් ගත්තොත් අපි හිතමු ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ප්‍රින්ස්ටන්, හාවර්ඩ්, යේල්, ජෝන් හොප්කින්ස් ඔහොම කියාගෙන ගිය හැකි. හැබැයි මේ වෙයි රෑන්කින්ස් හදන ක්‍රමයක් තියෙනවා. එහෙ උපාධිය දෙන්නේ මුදලට. නිකන් නෙවෙයි අපේ ෆස්ට් ඩිග්‍රී එක නිකන්. දන්ත පීඨේ එක ශිෂ්‍යයෙකුට එනවා 125,000. වෛද්‍ය ශිෂ්‍යයෙකුට එනවා 180,000 අතර ප්‍රමාණයක්. ඒ මේ රටේ ජනතාවගේ මුදල්, ජාතික ධනය. ඒකයි වේදන් කරන්නේ දෙන්න. ඉතින් ඒක නිසා අපි මේවා ටික බලන්න ඕනේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වෙනකොට දැන් පෙරේදා කැබිනට් පත්‍රිකාව ආවා. වැඩ නැවතිලා තියෙන හැම ගොඩ නැගිල්ලක්ම වැඩ කටයුතු ආරම්භ වෙලා තිනවා. ඒවා ළඟින් අධීක්ෂණය කරනවා. සයිටම් ගොඩ නැගිල්ල අරගෙන මොරටුවේ පීටේ ප්‍රශ්න විසඳුවා. සබරගමුවේ ප්‍රශ්න විසඳලා දැන් ඉදිකිරීම් ටික කරගෙන යනවා. ගාල්ල කරාපිටියේ ගොඩනැගිලි දෙකක් දැන් අවසන් වෙගෙන යනවා වැඩ. ආ වයම් අනිත් පැත්තෙන් කෙරීගෙන යනවා. ඉතින් මේවා මේ අවුරුදු 3ක් තිස්සේ මුදල් නැතිකමට ආධාර ආපු නිසා නැවතිච්ච දේවල් අපි කරන් යනවා. වෘත්ති අධ්‍යාපන ක්ෂේත්‍රෙත් අපි ඉස්සරහට ඉන්ටේක් එක දෙගුණ කරලා තියෙනවා සෑම ක්ෂේත්‍රයකම. නයිකා, VTA, ජර්මන් ටෙක් මේ හැම එකක්ම පරක්කුල තිච්ච වැඩ කොටස් අපි ඉස්සරහට ගෙනල්ලා තිනවා. ඉතින් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මම වෙන් වෙන් වශයෙන් පිළිතුරු දෙන්න යන්නේ නැහැ. හැබැයි මේ ගරු සභාවේදී අපි රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය අපිත් එක්ක බොහොම සමීපෙන් කරුණු තියෙනවා නම් ඉදිරිපත් කළා. ඒවා විසඳන්න කටයුතු කරගෙන යනවා. විද්‍යාපීඨ 21-22 දැන් තෝරාගෙන යනවා. 22-23 නිකුත් කරන්න තිබෙනවා. විදුහල්පති සේවාවය ගැන මම කිව්වා. වැඩබලන විදුහල්පතිරුව ගැන කිව්වා. ගුරු උපදේශක සේවාවේ රාජසභා ස්වභාවයෙන් උපදේශ ආපකමන් අපි ඒ වෙලට ටික පටන් ගන්නවා. වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අපි භාණ්ඩාගාරයත් එක්ක ඊයේත් සාකච්ඡාවක් කළා. මට යන්න හම්බුනේ නැහැ. මම මෙතන ඉර වුණා 12:00 වෙනකන්. අපි ලබන අඟහරුවාද මම ශේහන් සේමසිංහ මැතිතුමයි භාණ්ඩාගාර නිලධාරිත් එක්ක සාකච්ඡා කරනවා. කළා අපි නැවතවතාවක් වෘත්ති සමිති නියුත්තුත් එක්ක සාකච්ඡා කළා. මේකේ විසඳුම් වැඩපිළිවෙලකට එනවා. අපි පිළිගන්නවා විෂමතාවයක් තියෙනවා. හැබැයි මේ විෂමතාවෙන් වැටුප් වැඩි කරන හැම එකක්ම සම්බන්ධ වෙන ගුරු කාර්ය සාධනයට. 94 ගුරු සේවා ව්‍යවස්ථාව හැදුවේ කාර්ය සාධනයත් එක්ක වැටුප් වැඩි වෙන්න. ඒතර කාර්ය සාධනේ පැත්තකින් තියලා වැටුප් විතරක් වැඩි කරාට තේරුමක් වෙන්නේ නැහැ. ඒක යුනිනුත් පිළිගන්න. ඒ නිසා මේ දෙක එකිනෙකට බද්ධ කරලා යන වැඩපිළිවෙලකට යන්න ඒ විසඳුම් ක්‍රියාමාර්ග වලට ගිහිලා තිනවා. අපේ අලුත් ලේකම්තුමී ඊටාම ඕනෙකමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එක්ක මේ වැඩ කරගෙන යනවා. ජාතික අධ්‍යාපන ආයතන විශාල වෙහෙසක් දරනවා. ආයතනවල යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් අපිට ඔබතුමේ කිව්ව එක හරි. ගායත්‍රි රිටයර් වුණාන් පස්සේ තමයි එයාට ආවේ ස්පෙෂල් ග්‍රේඩ් එක. දැන් අපි මේ සුමාන දෙහකට කලින් ඉන්ටර්වියු එක තිබ්බා. 10ක් ඉන්ටර්වියු එකට ආවා. 5යි ඉතුරු වුණේ. 5ක් විශ්‍රාම ගිහිල්ලා. මේ කාලාන්තරයත් සිද්ධ ඇරියස් එක තමයි මම මේ ඉස්සරහට ක්ලියර් කරගෙන එන්නේ. ඉතින් ඒක නිසා මේක තියෙන ප්‍රායෝගික ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් තමයි අපි අධ්‍යාපනයේ වැටෙන්න නොදී මේක ගෙනියනවා. ඉතින් මේක ජාත්‍යන්තර තලයට ගෙනියන්න පුළුවන්. ඒකට විශාල මහන්සියක් දරන්න වෙනවා. ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා. ඒක මීට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රතිපාදන වැඩි විය යුතුයි කියන කාරණය මම පිළිගන්නවා.
බොහොම ස්තුතියි ගරුතුමා. ඔව් මනෝගණේෂන් මන්ත්‍රීතුමා.
හැබැයිතුමා ඔබතුමා මේ ඔබතුමා අවධානය ගේන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා මේ බස්සාර පළාත් සභාවේ මහමතුරේ ඉඳපු කාලේ ඉඳන් මට දන්නවා. ඔබතුමා මාංශය ඕනෙන්ද මට දන්නවා. සුබතන ඔබතුමාට. මොකද මේ දැන් ඔබතුමා අමාත්‍යාංශ යටතේ තියෙන ජාතික අධ්‍යාපන ආයතනයේ ආචාර්ය එස් කරුණාකරන් මාතාගේ අධ්‍යක්ෂතුමාගේ ප්‍රශ්නයක් තියෙනවා. එතුමාට එත පත්වීම ලබා ගත්තේ මේ දැන් එතුමා වැඩ කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ මේ මීපේ අන්දියේ මේ පාදුක්ක ආයතන වැඩ කරනවා. එතුමා අධ්‍යක්ෂතුමා එතුමාට වැඩ කරන්න දෙන්නේ නැහැ. එතුමාට ජාතිවාදය පදනම් කරලා එතුමාට විරුද්ධව වැඩ කරගෙන යනවා. මේ මේ පත්වීම ලබා දුන්නේ පෙබ්‍රවරි මාසේ. එතුමා ඔව් ඔබ දුන්නේ මේ සැරේ මේ දුන්නේ. එතකොට ප්‍රශ්න තිබුණා. එතකොට ඔබතුමාට කතා කරා එතුමා. ඒ වගේ ජනාධිපතිතුමාගේ කාර්යාලයට කතා කරලා තමයි මෙදෙත් තුනේ සාධාරණත්වය ලබා දෙන්න. දැන් කතරක් වරනවා. එතන මට ලම් තියෙනවා. මෙතන මම සදාචාරකමක් තියෙන නම් කියන්නේ නැහැ. එතන නිලධාරීවරුන් ඉන්නවා. ජාතිවාදී පදනම් කරගෙන එතුමාට විරුද්ධ වැඩ කරනවා. කරුණාකරලා ඒක සාධාරණ ඉෂ්ට කරලා දෙන්න. එතුමා සුදුසුකම තියෙන නිසා ඉන්ටර්වියු එක දිනාගත්තා. ඉන්ටර්වියු එකෙන් දිනලා ඉන්ටර්වියු එකෙන් ෆේස් කරලා එතුමාගේ පත්වීම ලබා ගන්න තියෙනවා. එතන වැඩ කරන දෙන්න එතුමාට. එතකොට දබින නිසා එතුමාට මේ ඉතින් වැඩ කරලා ඉඩ දෙන්නේ නැහැ කියලා මට තේරෙන්නේ නැහැ. මේ 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 ජාතිවාද කාලයක පව කර කර ඇවිල්ලා තියෙන රටද? ඒ නිසා එතුමා වැඩ කරලා දෙන්න කාටද තෝරන නැහැ. මට කොහරි යන්න කියන්නේ කමන්නේ. එතුමාට සාධාරණත්ව ලබා දෙන්න කියලා එතුමාට ඉල්ලීම කරනවා. ජනාධිපතිතුමාට ඇපීල් කරලා තියෙනවා. මට කොපියක් දාලා තියෙනවා. ඒක පදනම් කරලා එතුමාට මේක ඔබතුමාට ලබා දෙන්න බලන්න සාධාරණ තිස්ස කරන්න.
ඔව් සභානායකතුමා. ඔව් රාෆකින්
මට උත්තරේ තියෙනවා ඇවිල්ලා.
රාෆකින් එතුමා
ඔබතුමා අහන්නේ
දැන් මුස්ලිම් කාන්තා ළමයින්ට මේ ගැහැණු ළමයින්ට පාසල් වලට යෑමේදී සමහර විට ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේ මේ විභාග ලිවීමට යෑමේදී ප්‍රශ්න ඇති වෙනවා. මේ අර හිජාබ් ඇඳගෙන ගියාම හිජාබ් කියන්නේ only a head scarf. That head scarf is a religious requirement for Muslim girls, and then particularly exam centers, they have been forced to remove this. So if there is any reasons, it must be explained, and at least some way to examine their headscarf is permitted, but not to permanently remove it because that's a religious requirement, and that is also happening in some non-Muslim schools. So in this regard, if you can kindly issue a circular to clarify matters and make this implemented. Yes.
How Sabha Nayakathuma?
Arun Deka Kidripatuna Adude Prashak Matukala Etamai Ape Mujibarahuban Mantuma Adhyapana Paripalana Seve Vibhaga Madhyasthane Anka Ekasidase Vivekananda Devala Mahavidyale Shalanka Deka Ekati Tamai Ara me Adhyapana Paripalana Tunasrinda Bandava Ganimi Taranga Vibhagedi Ekati Vech Siddhyak Sambandhin Eka Pilibandava Torutur Labila Thiyenawa Eke Vibhaga Nitirita Sambandhawa Karalada Gazette Patre Dahate Tuna Avagantiha Dahata Hataravagantira Dalava Ananetawe Tahor Nokiri Mata Vibhagaritri Ulanganikala. The Venehitu Agnesan away. Eka Singhala the Mala Muslim Kilana Kata Teka Dalai. Eyanutama Daya Kavalankalatine Beka Pravesha Patre Asana Sahatika Nokirim. Yatane Admission Card De Karayanavana. Eka certify Kalaganian Node. May Paripalas Vibhagata Peninekina than that there. May. Make a Sahatikarayan Nonegila. ඉතින් ඒක හින්දා එක්කෙනෙක් ගැවලංගු වෙලා තිනවා අනිත් එක්කෙනා ඩෙන්ටිටි එක තහවුරු කරලා නැහැ ඒක නිසා දෙකක් වෙලා තිනවා ජම්මගම දුරකතන ළඟා තබා ගැනීමෙන් හතක් බලන්නකෝ
ළමයින්ට විතරක් නෙමෙයි
ළමයින්ට නෙමෙයි මේ පරිපාලන සේවය විභාගෙට ලියන්න කියලා ජංගම දුරකතන තියාගෙන හත් දෙනෙක් ඉතින් මේක මේවා තහනම් කිරීම මේ විභාග නීතිරීත වලට අදාළයි හැබැයි ඒ අර ඔබතුමා කියපු අර දරුවන් සම්බන්ධයෙන් ටැංක් කීපයක කිව්වහම ඒ අයයකට අවනත වෙලා තිනවා තිරුකුණාමලේ ප්‍රශ්නයක් ආවා ඒකේ තොරතුරු ලබා ගත්තා අපි ඒක ප්‍රමාද නොකර ප්‍රතිඵල දෙනවා අපි ඒ විමර්ශනය අවසන් කළා
ලෝහින මන්ත්‍රීතුමිය කෙටියෙන්
ඇමතුමා ඔබතුමා බොහොම ආවේගශීලීව උත්තර දුන්නා කොහොම වුණත් ඇත්තටම මම කියන්න ඕන එක දෙයක් තමයි විෂය නිර්දේශ හදන්න එන්නයි තමයි නමුත් ඒක කාලයට ගැලපෙන්නේ නැත්තම් හෝ යම් කිසි ගැටලු තියෙනවා නම් මහජන නියෝජිතවරු හැටියට අපි පෙන්වන්න ඕනේ එහෙම නැතුව පාර්ලිමේන්තුවෙන් DG පත් කරන්න නෙවෙයි අනිත් කාරණාව තමයි විපක්ෂ නායකතුමා ඉතාමත් කාලයට ගැලපෙන යෝජනා ටිකක් ගෙනාවා ඒවා අපි කරන්න ඕනේ ඔබතුමා අවසානයේදී කිව්වා මේ මුදල් නැතිකම කියලා ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා අපි මොන ක්‍රමයකින් හරි මේ මුදල් ටික අපිට අධ්‍යාපනයට වෙන් කරන එක වැඩි කරගන්න ඕනේ එහෙම නැත්තම් මේවා වෙනත් අය අවභාවිතා කරගන්නවා ඒගොල්ලන්ගේ දේශපාලන වැඩවලට ඒක තුල අන්තිමට පාඩුව සිද්ධ වෙන්නේ මේ රටේ දරුවන්ට. අන්න ඒ නිසායි අද විවාදයේ මෙතෙන්ද ගේන්නේ මේ දරුවන්ට වෙන පාඩුව අවම කරගන්න නම් ඒ වෘත්තීන් වල සේවාවන් වල ඉන්න අයගේ ප්‍රශ්න දිහා අපි අවධානය යොමු කරන්න ඕනේ කියන එක තුල. ඒ නිසා ඔබතුමාට මම නැවත වතාවක් ඉල්ලා සිටිනවා මේ ගැන බොහොම කාරුණිකව බලන්න.
ස්තුතියි සභානායකතුමා.
නෑ මම අවසන් කරනවා. ඇත්ත වශයෙන්ම 22ට සාපේක්ෂව 23 මුදල් වැඩි දාලා තියෙනවා. බංගලොත් වෙච්ච රටක විසිතුනට වඩා වැඩි 24 දාලා තිනවා සමස්ත අධ්‍යාපනයට බිලියන 517ක් වෙන් කළා තිනවා මේකට ADB World Bank ASSI program මේවෙන් එන ඒවා හැර ඔව් ඊට හැමතරව අපි පුළුවන් තරම් උත්සාහයක යොදනවා වටිනා යෝජනා අදහස් ආවේ ගැන කිසි ගැටලුවක් නෑ ඒවා අපි සල්කා බලනවා ඔබතුමිය ළඟටත් පුළුවන් තව මාස 3-4ක් ගියන් පස්සේ ක්‍රියාකාරී ලෙස ওই වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න අපි මම මෙතන මම මෙතන බාරගත්තේ මම මුලින්ම කියලා පටන් ගත්තේ අවුරුදු දෙකහමාරක తాවකාලික තනතුරක් මේ බාරගත්තේ මම මේ මතේ ඉන්නේ මම මේක අවුල් කරලා යන්නෙත් නැ වෙන කෙනෙකුට කරන්න බැරි තැනට ගේන්නෙත් නැ කරන්න පුළුවන් තැනට ගලන දෙන එක තමයි මගේ වගකීම ඒක තමයි මම කිව්වේ හැබැයි මගේ අත්දැකීම් තුලින් තමයි මම කිව්වේ ජාත්‍යන්තර සමුළු වලට ගිහිල්ලා ඒවෙන් ලබාගත් අත්දැකීම් තුලින් තමයි කිව්වේ අපි හිතන තරම් සුන්දර නෑ මේක මේක ක්‍රියාත්මකව කරන්න ගියාම එන ප්‍රශ්න ගණනාවක් තිනෝ ඒවත් එක්ක පොරබදමින් තමයි අපි මෙතෙන්ට ෆීල්ඩ්ලට ගැනලා මෙතෙන්ට ගැනලා තින්න කියන කාරණේ තමයි මං කිව්වේ
ඔව් රෝහණි මන්දා ඉතමත් කෙටියෙන් කාලය ගැන ප්‍රශ්නයක් තියෙනවා
මේ ප්‍රශ්න කාගේ කාලෙදී වුණත් කමක් නැහැ ඔබතුමා බොහොම සංවේදීව ඒ දිහා බලන නිසා ඔබතුමාගේ කාලේ මේ ටික ඉවර කරලා දෙන්න
ස්තුතියි